සද්ධා බුද්ධ සම්පන්න පිංගතුනි පිංගතුනි අනිද්දට මංගල්‍යයක් තියෙනව නේද? මංගල්‍යයක්. එතකොට ලෝකේ අවමංගල්‍යයක් මංගල්‍යයක් වුණ එකම එක අවස්ථාවක තමයි භාගතුන් වහන්සේගේ නේද? ඉතින් පිරිනිවන් පෑමත් අවමංගල්‍යයක්, උපතත් සමායන පිරිනිවන් පෑමත් මංගල්‍යයක්, උපතත් මංගල්‍යයක්, බුද්ධත්වයක් මංගල්‍යයක්. එතකොට සාමාන්‍යයෙන් මංගලද අවමංගලද සතුටු වෙන්න පුළුවන් අපට? මංගල නේද? එහෙනම් සතුටු වෙන්න පුළුවන්. එහෙනම් ඇත්තටම අපේ ඥාති හිතවතුත් මරුණට පස්සේ සතුටු වෙන්න පුළුවන් නේද? ඇයි ඒකට සතුටු වෙන්න බැරි? බුදුරජාණන් වහන්සේගේ පිරිනුවන් පෑම අපට පුළුවන් බොහොම සතුටින් අනුමෝදන් වෙලා සමරන්න. සමරනවා කියලා කියන්නේ ඒ අනුව කටයුතු කරන්න. හැබැයි අපේ කෙනෙක් වුණොත් එහෙම ලෝකේ මංගල කරුණ නම් තිබෙන්නේ තුනයි. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ හිවත් සිද්ධාර්ථ කුමාරයාගේ උපත, බුද්ධත්වය සහ පිරිනම් පෑම. ඔය තමයි ලෝකේ මංගල. අවිද්‍යා තුෂ්ණා රහිතව යමක් සිදුවෙන පරිසරයක් සකස් වෙනවද, සකස් වුණාද, ආන්ගේ පැවැත්ම ක්‍රියාත්මක වුණාද, ඒ හැමතැනක්ම තියෙන මංගලය. අනිත් හැමතැනක්ම තිබ්බේ අවමංගල්‍ය විතරයි. ඒ කියන්නේ එකොළොස් මහා ගින්නකින් ඉවර වුණා ඒ මොහොත. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. අන්තිම කලන්දලත් වැටෙනවන්නේ කෙනෙක් මරුණට පස්සේ. ශෝක කරනවා, පරිදේව කරනවා, ඉතින් දුක් විඳ දිනනවා. කෙනෙක් කවට පස්සේ එයාත් එක දූගෙන ගිහින් කියනවා මගේ පපුව පිච්චෙනවා වගේ කියනවා. ඒ දුක්ඛ දෝමනස්ස තව කෙනෙක් කිය කියනවා. උපායාස ආයාසෙන් කලන්දලා වැරෙන පස්සේ ආයාසෙන් කෙනෙක් නැගිටිනවා වගේ. ඉතින් මහා ගිනි ගොඩක ඉන්නේ. ඒ තමයි අවමංගල්‍ය මංගල කරුණක් අවමංගල්‍යයක් බවට පත් වුණ විදිය. ඇත්තටම ඔය හැමෝම මැරෙන්න ඕන මිනිස්සු නෙවෙයි, පිරිනුවම් පවන්න මිනිස්සු. හැබැයි කය බිඳිලා මේ ජීවිතෙන් අයින් වෙලා තව ජීවිතයට යනවා. හේතුව අවිද්‍යා තෘෂ්ණා සහිතව ගමන් කරන හැම තැනක්ම තිබ්බේ ගිනි විතරයි. උපන්දා ඉඳලා මේ ලෝකෙට ආපුදා ඉඳලා මැරෙනකම් මාගේ ගිනි සමතේකට පත් කරගන්න උත්සාහ කරා. ගිනි නිවන්න උත්සාහ කරන්නේ ගිනි නිදු දන්නේ. හැබැයි හිතන් හිටියේ ගිනි නිවන්න තමයි. හිතට පීඩාවක් ආපුවාම, දුකක් ආපුවාම, මහා වේදනාවක් ආපුවාම නිවන්න තමයි හැදුවේ. හැබැයි එකොළොස් මහා ගින්න නිවන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක සමතේකට පත් කරන්න පුළුවන්. එකොළොස් මහා ගින්න හැදෙන්නේ ජාති නිසා. ජාතිය නැසුවොත්, ජාතියට අදාළ හේතු ටික නිරුද්ධ වුණොත් ගිනි හට ගන්න එක නැති වෙනවා. එහෙනම් එකොළොස් මහා ගින්න කියන එක නසන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක සමතේකට පත් කරන්න පුළුවන්. එහෙනම් අපි හදන්න හදන ඒවා, අපි ඉවර කරන්න හදන ඒවා කවදාවත් ඉවර කරන්න පුළුවන් නෙමෙයි. ඕවා ඔහොමම තමයි. හැබැයි ඔක මූලය අපි දැක්කනම්, එකොළොස් මහා ගින්නට හේතුව දැක්කනම්, ආන් ඒ හේතු නිරුද්ධ වුණා නම් එකොළොස් මහා ගින්න හටගන්නේ නැහැ. ආන් ඒක තමයි බුදු කෙනෙක් මේ ලෝකෙට එලා කියන්නේ. එදා ඉඳලා මේ දක්වා කියන කරන හැමදේම, ලෝකයෙන් උගත් පාඩම් වලින් හැමදේයක්ම ඉගෙන ගන්න දෘෂ්ටි වශයෙන් ලැබෙන්නේ දුකෙන් නිදහස් වෙන්න තමයි. හැබැයි එකක්වත් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් ක්‍රම නෙමේ. දුක සමතේකට පත් කරන්න පුළුවන්. දුක අර ප්ලාස්ටරයක් වගේ ගහලා ෂේප් කරගන්න පුළුවන්. හැබැයි දුක නැති වුණේ නැහැ. ආන්ගේ මාර්ගය තමයි බුදුරයන් වහන්සේ හොයාගත්තේ. ඒක තමයි බෝධි මුලිය අවබෝධුනේ. ඒක තමයි ලෝකෙට කිව්වේ. ඒක තමයි අපි මේ කතා කරන යන්නේ. ඒක තමයි ඔබ මේ අවබෝධ කරන්න උත්සාහ කරන්නේ. අමාරු කාරණයක්. නමුත් අමාරු දේවල් කරපු කට්ටිය තමයි ලෝකේ වීරයෝ වුණේ. සාමාන්‍යයෙන් අපි කියනවානේ වීරයෙක් කියලා මිනිස්සෙක්. වීරයෙක් කියලා හඳුන්වන්නේ හැමෝම කරන දේ කරපු කට්ටියද, නැත්නම් හැමෝටම කරන්න බැරි දේ කරපු කෙනෙක්ද? හැමෝටම ගන්න බැරි දෙයක් දුර්ලභ දෙයක් කරපු කෙනෙක් වීරය කියලා කියන්නේ. එහෙම තමයි වීරෝ කියලා ලෝකේ හඳුන්වන්නේ. නමුත් ඒ සියලුම වීරයෝ ගොඩක් වෙලාවට ඔය අපි හඳුන්න වීරයෝ අවිද්‍යා සුසුනා සහිතව මැරුණේ මරණයේ ඉදිරියේ ශෝක කර කර භයෙන් මැරුණේ. හැබැයි යම් දෙයක් කරා හොඳ හෝ නරක ඒ අනුව එයා කටට වීරත්වයක් කියන එක ලෝකෙන් ලැබුණා. හැබැයි ඇත්තම වීරයෝ බිහි වෙන්නේ මැරෙන්න කලින්. වීරයෝ කියලා කියන්නේ ජරා මරණ ඉදිරියේ ශෝක කරන්නේ නැත්තම් බය වෙන්නේ නැත්තම් යම් මොහොතක මරණ ඉදිරියේ බය වෙන්නේ නැත්තම් ආන් එයාට වීරයෙක් කියලා කියනවා. ඒක අරහත්ත්වයත් එක්ක ලැබෙන එකක් ඒ වීරත්වය. ඒ වීරත්වය අකම්පිතයි. අනිත් සියලුම වීරයන් ගිහිත් කම්පිතයි. කම්පා වෙනවා. රාගයෙන් තැතිගන්නවා, ද්වේෂයෙන් තැතිගන්නවා, මෝහයෙන් තැතිගන්නවා, භයෙන් තැතිගන්නවා. ඕන් ඔය තැති ගැනීම නැති වුණ තැන හැදෙනවා අකම්පිත ස්වභාවයක්. හොලවන්න බෑ. ආන් එතන තමයි වීර කියන ස්වභාවය හටගන්නේ. ඒකයි අපි ධීරයන් වහන්සේ කියලා කියන්නේ. ධීරස්ස විගත මෝහස්ස කියලා කියන්නේ නේද ඔබ කියන්නේ? පබින්න කීලස්ස විජිත විජයස්ස. සාමාන්‍යයෙන් ඒ ආංගේ ශ්‍රාවකත්වයේ ප්‍රකාශ කරද්දී නිකන් දැනෙන්නේ නැහැ දැඟට නිකන් ඒ වචනවල පවතින ගැඹීරත්වය. නිකන් අපි අපේ ජීවිතවල තියෙන අපේ වාග් විවහාරයේ තියෙන අපි ජීවත් වෙන වටා පිටාවේ තියෙන අර ලඳ බොළඳ සෙවල වචන වලට වැඩිය ඒ වචන වල පව නැද්ද? හරි ගැඹීරත්වයක්. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේව හඳුන්වපු නම් 100ක් නෙවෙයි තියෙන්නේ. බුද්ධ කියන ස්වභාවය භාග්‍යතුන් වහන්සේ ආන්ගේ අවබෝධය. භාග්‍යතුන් වහන්සේ කියන්නේ ඇත්තනම් පුද්ගලෙක් නෙමෙයිනේ. පුද්ගලත්වය තුළ උන අවබෝධයක්. ඒ හිතක තියෙන අවබෝධය. ඒක තමයි බුද්ධ කියලා කියන්නේ. ඕන්ගොක නම් 100කින් තමයි කියලා තියෙන්නේ. එදා උපාලි ගෘහපතිය ඒක එතුමාට ඒ හිතට ආපු අදහස වාණේ නාංගුලසින ගැඹීරත්වය. සාමාන්‍යයෙන් ඒ නමක් ඇහෙද්දිත් නිකන් ඇඟට අමුතුම අර අපිට කියන හරි කියන්නේ මොරාල් වෙනවා කියලා කියන්නේ. ඒකයි. එහෙනම් ඒ බුද්ධ වචනේ කොච්චර ගැඹීරද? දැන් අපේ මේ හඬවල් බෙලෙක් වගේ එහාට මෙහාට නේද අපි හැමෝගෙම? ඇත්තටම තම තමන් තමන්ගේ හඬවත් අහලා නැහනේ. දැන් මට හිතෙනවා මේ කියන එක තමයි මගේ අඟල නෑ. මේක නෙමෙයි ඔබට ඇහෙන්නේ. මට මතකයි අපි ගිහි කාලේ එක වේදිකා නාට්‍ය කරන එක ප්‍රවීණ මහත්තයෙක් මට කියලා තිබ්බා මේ ඇත්තම හඬහන්න ඕන නම් මෙන්න මේ කන පොඩ්ඩක් මෙතන පොඩක් තද කරලා බලන්න කියලා. තද කරලා මේ එක පැත්තක් මේ පොඩි ගැටයක් වැදී මේක පොඩ්ඩක් ලොක් කරලා ඉවරලා කතා කරන තුර තමයි හඬ ඇහෙනවා. ඒත් ඇහෙන්නේ නෑ. හැබැයි ඒක වෙනසක් තියෙනවා. දැන් කරන්න එපා. දැන් කතා කරන්න බෑනේ. පස්සේ ලා ගෙදර ගිහින් බලන්න. ඒගාල ගියා මිනිස්සු ඒ අර වොයිස් ප්‍රැක්ටිස් කරනවා කියලා කරනවා. ඉතින් මම දන්නේ නැහැ ලොකුට එහෙම. ඉතින් ඒ කියපු කතාවක්. ඒක ඇත්ත බරුද දන්නේ නැහැ. හැබැයි එහෙම පොඩ්ඩක් කන වහලා පොඩ්ඩක් කතා කරලා බලන එක වෙනම හඬක් ඇහෙනවා. වෙනම කෙනෙක් කතා කරනවා වගේ. ඒක තමයි ඇත්ත. ඒකයි මේ ලෝක කිසිම දෙයක් අපි දැකලත් නැහැ, අහලත් නැහැ, දැනගෙනත් නැහැ, හඳුනගෙනත් නැහැ. තන්නේ කරම මේ හදාගත්ත ලෝකෙක ජීවත් වෙනවා. කමක් නැහැ. ඕන් ඕක ඔය මායාව නිදහස් වෙන තමා බුදුහාම ධර්ම දේශනා කරේ. අපි කතා කරන්නේ. ඒ නිසා මේ කොහොම හරි තේරුම් ගමු. මේක තේරෙන්න 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 පුදුම නිදහසක් දැනේ. ඒක ඒ තුල පුදුම විවේකයක් දැනේ. ඒ විවේකේ අද අපි කියන්නේ විවේකය කියලා පිඳුනේ කාය විවේකෙනේ. කායට විවේක නම් මිනිස්සු යන්නේ රෙස්ට් කරන්න. වැකේෂන් යනවා, ට්‍රිප් යනවා, නිමාඩු දාලා ගෙදර නිදා ගන්නවා. ඒ ඔක්කොම හොයන්නේ කොහාට විවේකේද? කායට. හැබැයි හිත කොච්චර ගිනියරන්ද? බුදුරජාණන් වහන්සේ විවේකී කියලා කියන්නේ ඒක මානසිකව දෙයක්. එක තැනක මට මතකයි බුදුහාම දේශනා කරන ඔය සරලාගාර හරි මොකද සූත්‍රයක පින්වත් ආනන්ද ගංගානම් නදිය ආපහු හරවන්න බෑනේ. මේ මහා වතුර ගොඩක් ගලන මහා ජල කඳක් ගලන මේ ගංගානම් නදිය යමෙකුට ආපහු හරවන්න බෑ වගේ. පින්වත් මහණනි සතිපට්ඨාණය තුල හිත පිහිටියන යම් කෙනෙක්ගේ ආන් එයා කවදාවත් පැවිද්දෙන් අයින් කරන්න බෑ කියලා කියනවා. ඒ පැවිද්ද කියලා කියන්නේ පැවිදි කියලා කියන්නේ මේ පැවිදි මේ පැවිදි රූපෙම නෙමෙයි. මේ ධර්මමාර්ගේ යන ගමනෙන් එයා අයින් කරන්න බෑ කියලා කියනවා. මේ ගංගානම් නදී ආපහු හරවන්න බෑ වගේ සතිපට්ඨාණය තුල තමන්ගේ සිත මනාලෙස පිහිටිය කෙනෙක් ඉන්නවනම් මනාලෙස ආන්ගේ සතිපට්ඨාණය තුල යෙදෙන කෙනෙක් ඉන්නවනම් ආන්ගේ පුද්ගලයා කවදාවත් පැවිද්දෙන් අයින් කරන්න බෑ කියලා කියන උන්වහන්සේ දේශනා කරනවා. ආන්ගේ සතිපට්ඨාණය තුල යෙදෙද්දී එන සත්කාය දෘෂ්ටියේ තියෙන නිරෝධය හෙවත් සත්කාය මේ ලෝකයේ පිළිබඳ ඇත්ත දකින්න මේ ලෝකයේ මේ කාය ස්වභාවවල් රූප කායවල් ශබ්ද කාය ගන්ධ කාය මේ එකේ 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 ඒවා කියලා මේ දැනෙන දේවල් දිට්ඨ සුතමුත විඤ්ඤාත පෙනෙන දැනෙන හැඟෙන දැන හඳුනා ගන්න දේවල් සම්බන්ධයෙන් ඇත්ත දකින්න දුහා දේශනා කරනවා ආනන්ද ආන් ඒ තුල ලැබෙන විවේකයේ නිසා රජතුමා ඇවිල්ලා රජකම දෙන්නම් කිව්වත් ඒ කෙනා සිවුරෙන් අයින් කරන්න බෑ කියලා කියනවා. එයා මේ මාර්ගෙන් අයින් කරන්න බෑ කියලා කියනවා. සාමාන්‍යයෙන් කෙනෙක්ගේ ලොකුම හීනිය මොකද්ද? දැන් ලංකාවේ නම් සාමාන්‍ය දේශපාලනය කරන පාදිය සභාව ඊ ප්‍රජා ඡන්දිකු තිබ්බ නේද? ඡන්ද වැළුවද? කොහොමද ඡන්දේ? ඈ පක්ෂ විපක්ෂ දිනපු කට්ටියට සැපයි, තරදුන කට්ටියට දුකයි, දිනන්න පරදුන්නත් බැරි වෙන්න වගේ මැදිරපු කට්ටියට තව දුකයි. ඉතින් ඔක උපදම තමයි තියෙන්නේ නේද? අපිටත් ආරංචි එහෙම පොඩ්ඩක්. ඉතින් එතකොට ඒ එක එක මාර්ග හැබැයි බෞද්ධයන් දේශනා කරනවා මෙන්න මේ ආර්ය මාර්ගයට යමෙක් පිවිසුණා නම් ඒකේන සතිපට්ඨානය තුල හිත පිහිටියනා හෙවත් මේ ලෝකයේ ඇත්ත දකින්න තැනට ආන්ගේ හිත දමණය වෙමින් නම් යන්නේ ආන් ඒකිනා කවදවත් මේ ආර්ය මාර්ගෙන් අයින් වෙන්නේ නැහැ කියලා කියනවා. හේතුව මේ මාර්ගයට යන්න යන්න පුදුම විවේකයක් ඇති වෙනවා. ඒ විවේකේ චිත්ත විවේකය. කාය විවේකේ නෙමෙයි. ප්‍රශ්නයක් ආපුවම ගොඩක් වෙලාවට මිනිස්සු කරන්නේ වැඩ කරන එකද වැඩ කරන එකෙන් අයින් වෙන එකද? සාමාන්‍ය ලොකු ප්‍රශ්නයක් එනවා. ව්‍යාපාර ප්‍රශ්නයක් වේවා, ගෙදර දොරක ප්‍රශ්නයක් වේවා, දරුවන්ගේ ප්‍රශ්නයක් වේවා. එතකොට සාමාන්‍යයෙන් ඔක්කොම එපා වෙනව නේද? ඔක්කොම එපා වෙලා දමල ගහලා පැත්තටලා ඉන්නේ. දැන් සාමාන්‍යයෙන් ඔබට වෙලා නැද්ද? සාමාන්‍යයෙන් තරහ ගියාට පස්සේ ඔක්කොම දමල ගහලා පොළවෙත් ගහලා ගිහින් පැත්තටලා ඉන්නේ නැද්ද? නෑ මං කි ගියාත් නේ රුණ දේවල් තියෙනවා මතකද නේද? නෑ එහෙම වෙලාව නැද්ද? දැන් මහත්තයා මොකක් හරි කියනවා. නෝනත් මොකක් හරි මහත්තයත් නෝනත් මොකක් හරි කියනවා. දැන් මොකද වෙන ටික වෙලා කියද්දි? දැන් එන්නේ චිත්ත විවේකේ පටන් ගන්න දෙන කාය විවේකේ පටන් ගන්න දෙය යන්නේ. ඊටවද? ඒ වචනේ ඉතින් අපිට කියන්න බෑ නේද? කියලා ඉවරලා දමල ගහලා ඉවරලා අර ඇඟේ වේගෙත් එකපාරම වැඩි වෙලා අංශක 180 300ටම හරවල ඉවරලා යනවා. ගිහිල්ලා දැන් ඉඳගෙන ඉන්නවා. දැන් මොකද? දැන් ඉතින් හොඳ හරි කාය විවේකයිනේ. දැන් කාය විවේක නැද්ද? දැන් ප්‍රශ්නේ හරිද? දැන් විවේකද ඇත්තටම? අර වෙලා තිබ්බේ කායේ අමාරුතරයි. දැන් කායේ අමාරුටි මොකක්ද දැන් තියෙන්නේ? හිතේ අමාරු. එහෙනම් විවේකයේ කියන්නේ කයකින් ගන්න කය විවේකයක් තියෙන හැබැයි කය විවේක ගන්නවා කියලා හිත ගිනි අරන් නම් ඉන්නේ. හිත පිච්චෙන ගමන් නම් තියෙන්නේ. එතන විවේකයක් නැහැ. එතන අවිවේකයි. අවිවේකයි. හැබැයි බාගතුන් දේශනා කරනවා ආනන්ද යමෙක් මේ ධර්ම මාර්ගයේ යද්දී මෙන්න මේ සත්‍ය තේරෙන්න පටන් ගද්දි අවබෝධ වෙන පටන් ගද්දි මෙන්න මේ සත්‍ය හිතක් හිතක් ගානේ මේ සත්‍ය විදිහට සත්‍යෙන් මේ ලෝකෙ දකිද්දි ඒ හිතේ පුදුම විවේකයක් හට ගන්නවා කියනවා. ඒ විවේකේ කොච්චරද කියනවනම් ආනන්ද රජතුමා ඇවිල්ලා රජකම දෙන්නම් කිව්වත් එයා ඒක බාර ගන්න ලෑස්ති නැහැ කියනවා. ඇත්තටම රජවරු විවේකයිද? අර එක තැන කවුද මං හිතන්නේ බිම්බිසාර රජතුමන් කවුරු රජ කෙනෙක් කියන්නේ මේ ඔටුනු පලන් කිරුළු පලන් කෙනෙක් සුව නින්දක් කවදා නොලබයි කියලා. මට යන්තම් පොඩි කතාවක් තියෙනවා ඔබ සමට මතක ඇති මේ කතාව. හිඟන්නේක් හරි ඒ කාලේ වුණ කතාව ජාතක කතාවම හරියම මූලාශ්‍රය හරියට මතක නැහැ මම පොඩ්ඩක් කියන්න මතක විදිහට මේක අඩුපාඩු දෝෂ ඇති දන්න කට්ටිය දන්නවා අනිත් කට්ටියත් අදහසක් හරියට කියන්න මොකද්ද මේ ස්වභාවය කියලා ඒ කාලේ එක හිඟන්නේ කීයේ කියන රජතුමා නම් මොනවද රජකමක් තියාගෙන සිරියහන්ට වෙලා හොඳට භාර්යාව තියාගෙන හොඳ පුදුම සැපෙන්නේ මෙයා ඉන්නේ කියලා හිඟන්නේ කීයේ කියනවා ඕක රජතුමා වෙස්වලාගෙන වී සංචාරදී ඇහුණා මෙයාත් හිඟන්නේ කියනවා අර හිඟන්න මේ හිඟන්නට කියන මේ හිඟන්න රජතුමා කියනවා මේකේ රාජ මේකේ රජා නම් මොකද මේ වෙලාවේ හොඳට ගොරද්ද ඇදෑද සිරියහන් ගබඩ හොඳට බුදි ඇති වඩේට මේ පරිවාරයක් තියාගෙන කොහොම සැපද ඒ වගේද අපි මේ වැස්සට තෙමෙනවා අවුවට වේලනවා ඈ කෑම් බීමක් නැහැ ඔය රජා නම් කොච්චර සැපද කියලා කිව්වා දැන් මේ කිව්වේ රජත් එක්ක ඒ කාලේ රජුරු ඇත්තටම හරි හොඳයි නේද බලපුවාම ඊට පස්සේ පහුවදා මේ රජතුමා දැන් ගිහිල්ලා ඒ හිඟන්න රාජපුරුෂ ලැබුණා හිඟන්න ගෙන්නේව රාජමාලිගයට ගෑන් ලෙවල්ලා හොඳට කන්න බොන දුන්නා ඒ කියන්නේ රජතුමාගේ මෙනු එක දුන්න කන්න. දැන් මුට කා ගන්නත් බෑ. හොඳටම මෙනු එක දීලා දැන් රෑනේ කිව්වේ. ඊට පස්සේ සිරියහන් ගබඩට යවලා දැන් මේ මොනස දන්නේ මොකද්ද මේ වෙන්නේ කියලා. සිරියහන් ගබඩට යවලා රජතුමාගේ රාජ අසිපත අතිසියුම් කෙස් ගහක වගේ අතිසියුම් නූලකින් එල්ලලා සිරියහන් ගබඩා මේ මොනසයා නිදි කරවල ඉවරලා කඩුව උඩින් එල්ලුවා තුඩ පළහැර දින විදියට. දැන් බුදිය ගණන් කිව්වා. දැන් කඩුවක් එල්ලනවා එල්ල තින එකක්වත් වෙන්නේ නැහැ ඇච්චර සියුම්. සාමාන්‍යයෙන් අසිපතක් කියන එක කිලෝ 5 6ක් බරයි. ඒක ඒ කාලේ යුද්ධ කරපු කට්ටිය හැම මතකදද ඒ කාලේ? ඒ කියන්නේ කඩුවක් ඔය අපිට ඔය අංගම් පොර වගේ කරන කට්ටිය ඉස්සර කියලා දිනවා සාමාන්‍යයෙන් කිලෝ 5කට 6කට 6 7 8 බරලු සමහර කඩු. නම් පලිහත් එක්ක ආපම සාමාන්‍ය කිලෝ 15ක් විතර ඕකෙන් තමයි තනියෙන් යුද්ධ කරන්නේ. ඉතින් ඒ වගේ ලොකු ඉතින් දැන් හිඟන්නට අදහසක් තියෙනවනේ කඩුව දැක්කහම ඔය අඩු ගන්න ඔය කවුතුවක් ගාර ඉස්කෝලේ ගාලේ ගිය වෙලාවත් ඔබ දැක්කේ නැද්ද? තාම තියෙනව නේද? තියෙනවා තියෙනවා. සමහර ජනපදවලුන් ගෙවල්ලක් තියෙනවා ඒ කඩුව එහෙම. එතකොට ඒ කඩුව එල්ලා හරියට පපුව කෙලින් එල්ල ඉවරලා අන්තපුරේ කට්ටිය වටේ ඉඳි කරවලලා දැන් බුදිය ගණන් කියවන නැගිටින්න බෑ කියලා. උඹ නැගිටින්න එපා නේ නිදා ගන්නවා කියලා කිවලු. දැන් උඩ බලපුවාම පේන්නේ මොකද්ද? පල්ලෑට තියෙන කඩුව. දැන් තේරෙනවද හවලු? රජුරු නිින්දෙනවද කියලා. ඒ කියන්නේ උදේ වෙදි සමහරට එක්ක රජකම නැහැ. එක්ක මාලිගේ නැහැ. ඈ එක්ක ජීවිතේ නැහැ. කොච්චර අනතුරක දින්නේ. හැබැයි රජ වෙන්නේ ලොකුම සැප විඳල ඉවරලා ලොකුම කායුකේ ගන්න නේද? ලොකුම විවේකේ ගන්න නේද? විවේකද විවේකේ හම්බුන්නේ නැද්ද? එහෙනම් ජීවිතේ අර ගුරුහාමුදුරු මේ කාලේ කියනවා වගේ තමන්ගේ ඊගෝ එකට දේවල් ඇචීව් කරගෙන යන්න 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 යන සැප කියලා දේවල් හොයාගෙන යන්න 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 ගිනිද ලැබුණේ සැපද හම්බුනේ? අද ලෝකයේ පළවෙනි ධනවතෙක් ඉන්නවනම් එයාගේ තිබ්බනේ එයා ලෝකේ 10 වෙනි හිටපු කාලය අපි හිතමුකෝ. එයා ලෝකේ 10 වෙනියා 10 වෙනියා අද එයා පළවෙනියා. දැන් එයාට නිින්දැන එක වැඩිලද අඩුලද? ස්ලීපින් ටැබ්ලට් සමහර බොනවා ඇති. ඒක තමයි ඇත්ත. පුදුමාකාර ප්‍රශ්නෙක ඉන්නේ. ඔබට දරුපවුලයි ගෙදරයි නම් තියෙන්නේ. සමහර යාට ව්‍යාපාර 500යි. සේවකෝයි 105යි. ඔය හැම එකක්ම කේන්ද්‍රගත වෙලා තියෙන ඒ කෙනත් එක්ක නේද? ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්නේ කෙලවර කොහෙද? එතන. ඒ කියන්නේ ඒ පුද්ගලයා. එන රජ කෙනෙක් කියලා කියන්නේ. එන සක්විත රජ කෙනෙක් කියලා කියන්නේ. මේකයි. නමුත් ලෝකේ හැමෝම එහෙම කටයුතු කරන නිසා අපි හැමෝටම මේ ගමන මාර්ගය යන්නලා තියෙනවා. යන්න පුළුවන්ලා තියෙනවා. එදත් කොහොම ඔබ හිටියා. ඒකයි බුදුහාම දේශනා කරන්නේ. රජ නොවුන කෙනෙක් නැහැ කියලා. රජ නොවුන කෙනෙක් නැහැ කියලා කියනව නේද? එතකොට රජ නොවුන කෙනෙක් නැහැ කියලා කියනවනේ. ඉතින් ඒ නිසා ඒව ඔක්කොම තිබිලා අද මෙහෙම හිටියට. ඒ කියන්නේ ඔබත් හිටපු රජවරු තමා, රජිනියෝ තමා. සමහරට මේ ළඟ ළඟ වෙන්න පුළුවන් නේද? අර කුහුඹු රෑනක් වෙලා බුදුහාම දේශනා කරන්නේ. මෙතන සක්විති රජ නොවුන කෙනෙක් නැහැ කියලා. ඒක තමයි එච්චර දීර්ඝ ගමනක් මේ ඉන්නේ. ඒකයි බුදුහාම දේශනා කරන තැනක මට මතකයි. දැන් ගොඩාක් වෙලාවට හිතට ලොකු ලෝභකමක් එහෙම නැත්නම් අපි කිව්වොත් එහෙම අර ඊර්ෂියාක් වගේ එන්නේ උන්ට නොවේ මටම වෙන්නලා හිතෙන්නේ ඊට එහා දෙයක් විඳිනවා වගේ කෙනෙක් දැක්කොත්නේ. ඕකේ ලෞකික මුදිතාව මට්ටම කිව්වොත් එහෙම හිතන්න කියලා කියන බුදුබාගතුන් වහන්සේ යම් දවසක මටත් ඔහොම තිබ්බා. ඒ කියන්නේ අපිට හිතෙන්නේ අනේ මේ මිනිස්සයා කොච්චර දෙයක් නේ ලැබලා තින්නේ. ඇයි මට නැත්තේ කියලා අර එනවා ඊර්ෂියාව ආය කියන එක. ඒ ජීවිත දැක්කට පස්සේ ධර්මයේ තේරෙන්නේ නැහනේ. මේක මටත් තිබ්බනම් ඔය ජෙලස් එක වයි කියන කෙනා ලස්සන නදලා හිටියනම් ගෙයක් දොරක් දැක්කනම් යාන වාහනයක් දැක්කනම් ජීවිතයක් දැක්කනම් බුදුහාම දේශනා කළා කියනවා ඔබටත් ඔහොම ජීවිතයක් තිබ්බා අදෝ මිටියට. ඒ වගේම තමයි හිඟන්නේ දැක්කම අනේ පව් කියලා හිතෙනවා. පව් කියන්නේ එයා දිහා බල්ලා නෙමෙයි තමන් දිහා බල්ලා. තමන්ටත් ඔහොම එකක් තිබ්බා තාම සසරේ. මේ ඔය සාමාන්‍ය මට්ටමේ මුදිතාව සතුරු වෙන්න පුළුවන්. එහෙනම් ඒක අනු ඊට පස්සේ එහෙම හිතලා තමන් අනුමෝදන් වෙන්න. එමනොසේ පිනක් ඒ පරිසම් දීලා තියෙන්නේ. ලේසි නෑ. ඒකයි අර තමන්ගේ ලොකුවට මේක වෙන් වෙන්න ගත්තට පස්සේ තමන්ව වෙන් වුණාට පස්සේ ලෝකය අඩුගානේ අවිද්‍යාවෙන් දකින් ලෝකේ හරි ජාතිවෙන් ලෝකයේ තුල හරි අඩුම ගානේ අදහසක්වත් ගන්න බෑ අන්ධ වෙලා යනවා. පුදුම භයංකර සසරක්. හැබැයි බුදුහාම දේශනා කරනවා යමෙක් සතිපට්ඨානේ මනාලෙස වඩනවා නම් හෙවත් මේ ඉන්ද්‍රියන් දමණය කර ගැනීම උදෙසා වෙන්න මේ පෙනෙන ඇහෙන දැනෙන හැඟෙන මේ යථා ස්වභාවය ධර්මයෙන් දකිනවා නම් ඇත්ත දකිනවා නම් ඒ තුල පුදුම විවේකයක් හට ගන්නවා. ඒ විවේකයේ කොච්චරක්ද කියනවා නම් ඒ විවේකයට එයා කැමති වෙනවා කියලා කියනවා. ඒ විවේකය තුල එයා කටයුතු කරනවා කියලා කියනවා. රජකම දුන්නත් ගන්න නැහැ කියලා කියනවා. ඒක සූත්‍රයක තිබ්බ කතාවක්. ගන්න එහෙම එකක් තියෙන. ඒකයි හඹායන් ලෝකේ විවේකයක් ගන්න හඹායන් ලෝකේ ඇත්ත විවේකය උදන තියෙනවා අපි දැනගන්න ඕනේ. ඒක ගල් ගුහාව රිංගු කියලා හරියන්නේ නැහැ හැබැයි. ඒකයි ඒක වැඩ කරා කියලා හරියන්නේත් නැහැ. නොකරිට කියලා හරියන්නේත් නැහැ. අවබෝධය තමයි හැම එකටම මුල. ඒකයි. කාශ්‍යප මහ රහතන් වහන්සේම කොච්චර වැඩ කරපු කෙනෙක්ද? මාස 7ක් පලනේ ධර්ම සංගණ එක දිගට. 7 මාසක්. උන්වහන්සේ ඉතින් අන්තිම නම බුදුහාම රූපිනු පහ පිරිනම පැයත් පහිතුරුනේ. ඒ ප්‍රධාන ශ්‍රාවකින් මේ ප්‍රධාන අසුමා ශ්‍රාවකින්ගේ 7 මාසයක් එක දිගට මට මතක විදියට පළවෙනි ධර්ම සංගන්නව. කොහොමද? කී දෙනෙක් එකතු කරන්නද? කොච්චර දවල් කියන්නේ නැද්ද කට්ටිය? කොච්චර වැඩ කරා සාරිපුත්ත මහ රහතන් කියලා කියන්නේ කොච්චර වැඩ කරපු කෙනෙක්ද? අබැයි අපිට හිතෙන්නේ බිම්බලාගෙන පින්නපද කඩේ කියලා විතරනේ. කොච්චර සංඝ පිරිසක් ඉන්නේ නැද්ද? කොච්චර ප්‍රශ්න හදන්නේ නැද්ද? දැන් ඔබට නැතිනේ ගෙදරයි ව්‍යාපාරයි ව්‍යාපාර සේවකයෝ 500යි ගෙදර පස්සේ 3 දෙනායි එහෙමනේ තියෙන්නේ. ඔය ටිකේ ප්‍රශ්න ටික තියෙන්නේ. අනිත් ඒවා ප්‍රශ්න කරගත් දේවල්නේ. දේශපාලනේ පරය පරදිලා. දැන් ඒක ප්‍රශ්නයක් කරගත්ත ගන්න. ඊට පස්සේ තමන්ට ජීවිතේන කොටසේ ප්‍රශ්න ටිකක් තියෙනෝනේ. අපි ප්‍රශ්න අපි ඇතුලේ ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි හදාගන්න ටිකුත් තියෙනෝනේ. මගේ හදාගන්න ටික නැතුව තමන්ට ජීවිතේ පවත්තන් යන පැංගලි සාමාන්‍ය එදිනදා මොන දෙන ප්‍රශ්න ටිකක් තියෙනෝනේ. ඉතින් ඒවා විසඳගන්න කොච්චර මාරුද? එහෙනම් මහා සංඝ පිරිසක් පාලනය කරනවා කියලා කියන්නේ හැමෝම මුනිවරු නෙමෙයිනේ. මුල් අවුරුදු 20න් පස්සේ විනය පනවන්නානේ. සෙල්ලම් නැහැ ඉතින්. ඉතින් හැබැයි අපිට පේන්නේ හාමුදුරුවෝ නම් කියන්නේ ඔය නිකන් ඉඳින් නිකන් බුදියන් ඉඳලා හරි කියලා. දාන ටික හම්බ වෙනවා බිම්බලන් ගියා පාත්තෙල් ලැබුණා. නෑ. හරි කාර්ය බහුලයි. මේ ලෝකෙ අදත් ඉන්න ගොඩක් සංඝයා. අපි හැමෝමත් එහෙමයි. ඒක අපි අපිට අපේ ජීවිතෙන් තේරෙනවා. අපි ගිහි කාලේ වැඩ කරා වගේ 100 ගුණයක් අද වැඩ කරනවා. හැබැයි එදා තිබ්බ මානසික සබ්බය අද තිබ්බ සබ්බය බොලකූ වෙනසක් තියෙනවා. ඒකයි. ඉතින් ඒ නිසා ඒකයි මේ ඔබටත් දැනන වැටි එක. ඔබටත් ඔබ තමන්ගේ ජීවිත බලන්න. ඒකයි ඔබට දිගට මේ මාර්ගේ යන්නේ ඔබ ඕන් ඔය විවේකී තුල. සසර බය නිසා තමා සසර අපායට බය හැර මොකක්ද තව ඔක පටන් ගත්තේ. හැබැයි පටන් අරන් ටික ටික යද්දී දහම තේරෙන මේකේ දිගටම යැවෙනවා. අත්‍තරම යනව නෙමෙයි යැවෙනවා. දැන් මේකේ ජීවිතේ බවට පත් වෙලා ජීවිතේක අංගයක් වෙලා. කන බොන එක සාමාන්‍ය වැසිකිලි කස කියලා නිදාගන්න එක ජීවිතේ කොටසක් නේ. ඒ වගේ දෙයක් වෙලා මේක. ධර්මයේ කියන්නේ ජීවිතේ එච්චර බද්ධ වෙනවා. එහෙන් බද්ධ වෙන්නේ ඇයි ඒ? ආංගර ලැබෙන විවේකයේ තුල ඒක අපට තේරෙන්නේ නැහැ. මානසික සුවයක් ලැබෙනවා. මේ ධ්‍යාන සුවේ නෙමෙයි කියන්නේ. ඒක වෙනම එකක්. මේ කියන්නේ ඔබල නිතරම මේ වැඩ කරද්දී බණ ටිකක් අහන එකද යන්නේ කොහොමද? ඒ සුවයකට. ඒක මේකේ දිගටම යන්නේ කොහොමද? ඒනේ විවේකයත් එක්ක. සාමාන්‍ය හිතන මුල් දවස් කොච්චර අමාරුද කෙනෙකුට පැයක් ඉඳන් ඉන්නවා කියන එක. කොච්චර අමාරුද? ඔබ පැය 4-5 ඉඳන් ඉන්නවනේ පිඟුතුනි. වැසිකිලිවත් නැගින්න නැතුව. මේකයි කියන්නේ. ඔය නොදැනුවත්ව මේ මගේ යන විදිහ යන ලක්ෂණ. හැබැයි අනාගතේ නම් ගොඩක් අනාගතයේ කියන එක අපි දැන් දිමානික කතා කරන්න එපා. අනාගතේ නම් ගොඩක් දරුණු වෙයි කියලා දැන් හිතනව නේද? යුද්ධයක් යනව නේද එහා පැත්තේ අල්ලපු වැටේ. එදත් යුද්ධ කරා වතුර වෙනුවෙන් මීට අවුරුදු මං හිතන්නේ විසරෝ යුද්ධයක් පටන් ගත්තා නේද? මාවිල අරුත් එක්ක යුද්ධයක් පටන් ගත්තා නේද? එතන ඉන්න පටන් ගත්තා සොරව වහලනේ පටන් ගත්තේ. මේ සැරෙත් අල්ලපු රටේ සොරවක් වහලා පටන් ගන්නවා නේද යුද්ධයක් නේද? දැන් මම හිතන්නේ ලොකුට මැරෙන්න පටන් ගන්න කියලා. පින්වතුනි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ওই රටවල න්‍යෂ්ටික අවි තියෙනවනේ. අඩු ගන්න න්‍යෂ්ටික අවි හදලි වල වෙන රටකින් හංගලා තියන්න එපා. දැන් හදලා කොහෙද තියන් ඉන්නේ? බෝම්බයක් හදලා තියන් ඉන්න ඔය කැඳ උඩ. ඒකට තමයි ඉඳන් ඉන්නේ. ඒ වගේනේ හරියට. නියස්ටික් අපි හදාගත්ත පස්සේ ඒකට කොහෙද තියලා තියෙනවා. තමන්ගේ රටවල තියන් ඉන්නේ. ඔය ඇති මොනවා හරි පාස්වර්ඩ් හරි මොනවා හරි ගහගන්න නැත්තේ ඔය හැමතැනටම. අපි අල්ලපු වැටේ ඉන්නේ. නේද? ඉතින් අනාගතයේ කොහොම දරුණු වෙයි බොහෝ විට. මේ ඇසේ වෙළඳාම් ක්‍රියාත්මක වෙනවා. රාජතාන්ත්‍රික රටවල් අල්ලා ගැනීම ක්‍රියාත්මක වෙනවා. සමහර ඊළඟ අවුරුද්ද මීට වැඩිය ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. 2019 අන්තිමේදී කවුද හිටුවේ අර කොරෝනා කී එකක් අර චීන පැත්තෙන් පමතු වෙද්දී කවුද හිටුවේ ලංකාව ලොක්ඩවුන් වෙයි කියලා. ගානක්වත් අපරත් මතකනේ කාලේ එක්කෙනෙක් වුණා දෙන්නෙක් වුණා කිය කිව්වා. ඔය මුලින්ම රෝගියා පෙර දඹුලු රජමහා විහාරෙන් එම් හම්බුණා කී කියදී කවුද හිටුවේ අන්තිම ලොක් වෙලාම කියන්නේ මිනිසුන්ගේ ජීවිත. කට උතර නැතුව කියන්නේ ඒක මිනිසුන්ට මේ තාක්ෂණය කෙනෙක් උත්තර නැතුණා. ඔය සමහර යුරෝප රටවල සල්ලි විසිකලා දැම්මේ පාරට. මුදල ධනය බලය කීර්තිය ඔය එකක්වත් බලු ගානට කියන්නේ තිරසෙනෙක් මරනවා වගේ මිනිහක්වත් බලන්න හම්බුන්නේ නැහනේ. වල්ලා දැන් මන්තිරෝ ගිහිල්ලා දැන් අපිට අවුරුදු 3යි ගියේ තාම. ඉතින් ඒ ඔක්කොම අය යමක් නොවුනාසේ අපි ලස්සනට ඉන්නව නේද? මුකුත්ම නැහනේ. ඕ වගේ තමයි. තව මාසෙකින් දෙකක් මොකක් හරි එහෙම නොවේවා. ඒක තමයි කාටවත් අනතුරක් නොවේවා. ඒක තමයි අපි හැමෝම හිතන්න ඕන. නමුත් කොහොමද විශ්වය අපිට තීරණය කරන්නේ? අධික ලෙස පව් වෙනවන රාගදේශ මොහොලින් ගිනි ගන්නවන දෙවුරු අහකපල්ලන් තියෙන්නේ මොනවා වෙන්න බැයිද? රැකවරණේකෝ ඒකයි කියන්නේ. න්‍යෂ්ටික බෝම්බයක් හරි කරපු පුරලා ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙන්න තියෙන ලොකු අනතුරක්. අපි කියනව නෙමෙයි විචාරකයෝ කියන දේවල්. ඉතින් අනාගතේ ලොකු අනතුරක් ඔක දිගටම ඇදුනොත්. ඉතින් ඒ නිසා හැමෝගෙම සිස්සසංසුල ජල බිඳුවක් වෙන යුද්ධ පටන් ගන්න තියෙන්නේ. ඒකයි ජලය කියන්නේ බලන්න මම කොච්චර ප්‍රශ්නයක්ද කියලා ලෝකේ. ජීවිතයක් ජීවත් කරන එකක් නෑ. ඒ නිසා මේකයි මේ වෙලාවේ තමයි මේ ලෝකෙට මෛත්‍රිය අවශ්‍ය වෙන්නේ. මහා බුදු ගුණය අවශ්‍ය වෙන්නේ. ලෝකේ සුවපත් කරන්න පුළුවන් ඔච්චර විතරයි. ආහාරයෙන් මෙරුවොත් මෙහෙම මරන්න ඒකනේ යුද්ධයක් කියන්නේ. ඔය යුද්ධ වෙලාවේ කොච්චර හිත්වල ජනිතනවද මේ මහා ද්වේෂ සිතුවිලි. ඔය යුද්ධයෙන් මැරෙන කට කවුද හිතන් හිටියේ? මේ වරුද්ද පණ ගහ හිතුවද? මේ වරුද්ද ඔය එක රටක්ව හිතුවද? මේ වරුද්ද පටන් ගද්දි මේ මාසේ යුද්ධය පටන් ගන්නව කියලා නෑ. එහෙනම් අපි කොහොමද හිතන්නේ නැත්නම් මේ අවුරුදු ඉවරදී අපි මෙහෙම මිදී කියලා? ඒ නිසා ලොකු අනතුරකුත් තියෙනවා ඉතින්. ආදා දෙයිමරු පින් කරගන්නේ කියන වචන වලින් කී කීටද හරියන්නේම නැහැ. ඒකයි. ඉතින් ස්වභාවික මරණ කොහොම වෙන්න පුළුවන්ද පින්වතුනි? හෙට ඉඳීද? හිටපු ගමන් ඩොග් ගාලා මැරලට නේ මිනිස්සු. ගියා ඉවරයි. ලොකු අනතුරක් තියෙනවා. බය කරනවනේ මේක තමයි ඇත්ත. ඉතින් ඒකට අපි මුණ දෙන්න අපි අබහෙ වෙලා නම් ඉන්නේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. අතහරින ලෑස්ති. නැත්තම් කී දිනක ඉදිරිය අනාත වේද? මට ඊයේ හරි පෙරේද හරි ඔය කවුද අපේක මහත්ය කිව්ව එක දිගට මිසයිල් වලින් ගහ ගන්නවා කියලා. ඉතින් ඔය රටවල් ගැන යුද බලය අතින් අති දියුණු රටවල්නේ. ඒ පැත්තෙන් අර වගේ අති දරුණු බෝම්බ තියන් ඉදී ඔක එකක් පිපිරුවොත් එීම සමහර පැත්ත පළාතක් ඉවරයි. ඉතින් ඒකයි. ඉතින් එහෙම නොවේවා කියලා දේශනා කරන්න තියෙන පුළු පුළුවන් තරම් ධර්ම මාර්ගයේ හැසිරෙන පිංගුතුනේ ටයිම් එක නැහැ. ඉතින් එක හිතලා බලන්න මීට අවුරුදු 5කට කලින් මොකද උනේ කියලා. ඔබ හැමෝටම මේ ආදර කොරෝනා කියන ඒ වසංගතේ පටන් ගත්ත දවුණා මතකනේ කීනේ කිව්ව අර රට උනා මේ රට උනා අන්තිමට මිනිස්සු කොච්චර බය වුණා කන්න බොන්න නැතුව පා මිනිස්සු කොච්චර හිරවලා හිටියද කොච්චර අසරණුනාද අඩු ගන්න තමන්ගේ මිනිහක්වත් දකින්න ඒ කියන්නේ ගෙවල් වල කට්ටිය වෙන් කරන්න ගේ ඇතුලේ අවුරුදු 3නේ ගියේ අද අපටේ මුකුත් මතක නැහැ අද අලුතෙන් අය මුකුත්ම අලුත්ම ලෝකෙක නේ ඉන්නේ ඒක තමයි මේ හිතේ හැටි ඒ පුළුවන් තරම් ඒක අයින් කරනවා ඒක අයින් කරොත් තමයි මේ ජාතියට මේ සසරට පැවැත්ම හැදෙන්නේ ඒකයි මං කියන්නේ ඒව ගැන බය වෙවී ඉන්නවත් අනාගත බයක් හදා ගන්නවත් නෙමෙයි තමන් සූදානම් බලන්න ඒ වගේ දෙයකට මුහුණ දෙන්න ඒකයි ඉතින් අනාගතේ ලො ගොඩක් ප්‍රශ්න ගොඩක් ඒ රටවල ලින් තමයි ගොඩක් මෙහාට ඔය හරහානේ මුහුදු මාර්ග බඩු ගොඩක් ඔය රටවලින් දකුණු ආසිය රටවලින් තමයි ගොඩක් දේවල් ආනායන අපනාය වෙන්නේ ඒක ප්‍රශ්නේ අනාගතේ වෙයි තාම හැමෝම අර කකුළු අධියේ කෙලියේ වගේ වටේ ඉන කට්ටිය හතුරුන් හිනාවේ ෆිල්ම් බල බල ඉන්නවා ඉතින් නේද ඒ කියන්නේ අඬන ඉන්න කියලා නෙමෙයි මම කියන්නේ නමුත් අපි බලන්න ඕන අපි කොතනද ඉන්නේ කියලා රැකවරණේ තියෙන එච්චරයි වෙන කිසිම රැකවරණයක් නැහැ රැකවරණේ හදා ගන්න ඕන එතන තමයි යන්නේ ඉතින් ඒ නිසා දන් පින් කරමින් පුළුවන් තරම් ධර්ම රැසිරෙන්නේ පුළුවන් තරම් මේ කාලේ මෛත්‍රිය වඩන්න ආර්ය මෛත්‍රී කරන්න බුදුන සජ්ජනා කරන්න මේ විශ්වයේ මේ විසකිරණ විනාශ වෙලා මේ නැවත මේ ලෝකෙට සාමය ඇති වෙන්න මිනිසුන්ගේ හිත සත නිමෙන්න මේකයි ඉන්දියාවේ ඉන්නවනේ යෝගිවරු ඊට වැඩිය හැබැයි ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනෙක්ගේ මෙත්තාව කොච්චර බලවත්ද හිමාලයේ ඉන්නවා කියමු අපි හිතමුකෝ යෝගිවරු නැත්තම් ඉෂිවරු ඒ අනාර්යයිනේ ආර්ය මාර්ගේ යන අනාර්යයිනේ අවිද්‍යතුණා සහිතයිනේ හැබැයි යමෙක් අවිද්‍යාසුණා රහිත වෙන මාර්ගයේ ඉඳමින් නැගන මෙත්තාවයි අර මෙත්තාවගෙන අහසයි පොළොවේ වගේ එහෙනම් ඔබගේ මේ වෙලාවේ තියෙන ඕන් ඔය මෘදු ගුණයත් එක්ක නැගුණු අවබෝධය ශක්තියක් බවට මුසු කරන කාලෙම වෙලා විශ්වයට ඒක මහා යහපතක් වේ සමහරට එක්කෙනෙක්ගේ සමහරට එක මෙත්තාවක් අඩු වුණොත් සමහර විනාශ වෙන්න පුළුවන් ලෝකේ එක්කෙනෙක් මෙත්තා ඒ එක්කෙනාගේත් මෙත්තාව නිසා සමහරට විශ්ව වෙනස් වෙන්න පුළුවන් හැබැයි කවුරුත් ඒක දන්නේ නැහැ එහෙම වෙන්න පුළුවන් ඒක තමයි ඇත්ත මොකද හේතුන් නිසා නම් හැම එකක්ම හටගන්නේ හේතු වෙනස් වෙද්දී හැම එකම වෙනස් වෙනවා ඒ නිසා මේ වෙලාවේ අවශ්‍යයි බුදු ගුණය සහ ආන්ගේ බුද්ධ ගුණයේ තියෙන ආශිර්වාදය සහ ආන්ගේ මහා මෙත්තාව අවශ්‍ය අනිවාර්යෙන් අවශ්‍ය කාලය. ඒ නිසා ඒකත් හිතේ තියාගෙන පුළුවන් තරම් ඒව කරන්න සහ හැමෝටම පිම්පෙත් අනුමෝදන් කරන්න. දෙවුරුන පිම්පෙත් අනුමෝදන් කරන එකෙන් යම් විශ්වය යම් ශක්තියක් තියෙනවා නම් මේ වෙනස් කරන්න පුළුවන් පෙනෙන වේවා නොපෙනෙන වේ හැමෝගෙම සිස්තන වෙනස් වෙයි. අනික මේ කාලේ ඡන්ද කාලයක් තිබ්බේ බොහොම හිත් දූෂණය වෙලා ඒකයි කාලෙන් කාලට පරිසරත් එක්කනේ හැමදේම ක්‍රියාත්මක වෙන්නේ යුද්ධ කාලයක් කියලා කියන තන්නේ කරම ද්වේෂයේ විතරයි කනවා කියාගන්නේ මැරෙන්නේ එහෙමනේ යන්නේ කොහෙ උපදින්නද ගහන කෙනත් ගහන්නේ මරන්න මැරෙන කෙනත් මැරෙන වෛරෙන් දෙපැත්තෙම වෛරෙන් මේ වෛරෙන් ඒ වෛරය කියලා කියන්නේ කොච්චර විසකීර්ණයක් ලෝකේ දැනවද මොකද පිඟුතුනි හැම හිතකින්ම කර්මයක් සකස් වෙනවානේ අවිද්‍යාව දුන සාගතනා වෙන්නේ එක්ක රාග වෙනවා එක්ක දේශ වෙනවා එක්ක මෝහ වෙනවා ඔය හැම එකම කිහින් තැම්පත් වෙනවානේ මේ විශ්වය වෙනස් වෙනවානේ සසරට හේතු වෙනවානේ දැන් අපි දන්නවා නම් අපට අපි හිතන හැම එකකම කර්ම වෙනවා කියලා ලොකුවට අපි සමහරවල් හිතා කියන්නේවත් නැහැ නමුත් අපට සමහරවිට අපි හැමෝම පේරණේ සමහරවිට හිත අවුට් ගිය ගමන් මොනවද කියන්නේ දන්නේ නැහැ මොනවද හිතන්නේ දන්නේ නැහැ මොනවද කරන්නේ දන්නේ නැහැ ඒකයි වාචාණු රක්කී මනසා සුසංගතෝ කායේනච අකුසලන්න කෛරා ඒතන් තයෝ කම්ම පතේ විසේදයෝ ආරාදේ මග ඉසිප වේදිතං වාචාණු රක්කී මනසා සුසංගතෝ වචනේ රැක් ගන්න ඕන හිත සංවර කර ගන්න ඕන කයෙන් අකුසල් වෙන්න දෙන්නේ නැති වෙන්න ඕන හිත මූලික කරලා කයෙන් ක්‍රියා කරන්න කෙරෙන එක නවත්ත ගන්න ඕන අකුසල පැත්තට වාචාණු රක්කී මනසා සුසංගතු කායේන ච අකුසලන්න කෛරා ඒතන් තයෝ කම්ම පතේ විසේදයෝ මෙන්න මේ පත තුන සිත කය වචනය කියන මෙන්න මේ තුන සංවර කරගත්තොත් මේ මහා මුනිවරු බුදිවරු අවබෝධ කරගත්ත මාර්ගයට යන්න පුළුවන් කියලා කියනවා ඉසිප්ප වේදිතා ආරාදේ මගේ සිපේ දිතන්. එහෙනම් ඔය තුන තමයි හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙන්නේ. රූපයක් දැක්කත්, ශබ්ද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු ඔය හැම එකක් එකම ක්‍රියාත්මක වෙන තුනයි. සිත, කය, වචනය. ඔය තුන් දොරින් තමයි රාගදේශම ක්‍රියාත්මක වෙන්නේ. ඒ රාගදේශම වලින් තමයි නැවත කර්ම හැදි 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 මේ සසර යන්නේ. ඉතින් ඔන්න ඔය ගමන තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ. ඔන්න ඕකේ තියෙන අර විසපැත්ත නැසෙන ක්‍රමය. ඒවත් ජාති නිරෝධේ. ඉතින් ඒ නිසා පින්වතුනි පුදුම සිහියෙන් ඉන්න වෙයි. ආන් ඒ තුල තමයි ඇත්ත විවේකේ හැටගන්නේ. අර අපි ඉස්සර කතා කරේ කායි විවේකය කියන එක. කායි විවේකය තුල ලැබෙන චිත්ත විවේකේ හැටගන්නේ ඒ තුල. ඒවත් මේ හිත නිදහස් වෙනවා කෙලෙස් වලින්. ඒතර කය සමහරට ගොඩාක් කය ගොඩාක් වේගවත්. කය ගොඩාක් ක්‍රියාශීලී. කය ගොඩාක් කයට ගොඩාක් වෙහෙසයි. හැබැයි ඒ වෙහෙස හිතට නැහැ. සමහරට හිතලා බලන්න පින්දුනේ ඔබට ඔබට මේ අත්දැකීම ඇතිනේ. අපි හැමෝටම එක තිබ්බන සසර නේද? තරහ ගිය වෙලාවක ඉඳගෙන හිටියත් සමහර මුළු ඇඟම රත් වෙනව නේද? ඒ කියන්නේ ඒ වෙලාවට කය නම් හෙල්ලෙන්නේවත් නැහැ සමහරට. හැබැයි හිත ඇතුලේ කොච්චර වේගයක් තියනවද? එහෙනම් කය නැවැත්තුවා කියලා හිතේ නැගෙන අකුසල නවත්ත ගන්න බෑ. හැබැයි කෙනෙක්ගේ කය බොහොම වේගවත්. හැබැයි ඒ හැම අරමුණක් සම්බන්ධෙම ඇත්ත දකිමින් ඉන්නවා. ඒ හැම අරමුණක්ම විදර්ශනා වෙනවා. හැබැයි ඒ කය වේගවත්, කයට ගොඩක් වෙහෙසයි. හැබැයි හිතට බිඳුවක්වත් වෙහෙස නැහැ. ඔක දෙකක්. ඉතින් ඒක තමයි මේ මාර්ගයේ හැටි. ඒ නිසා හැමෝම පුළුවන් තරම් මේ මාර්ගය යන්දී ඔන්න ඔය දේ සිහිපත් කරන ගමන් කරන්න ඕන. ඒක පොඩි කාලයයි තියෙන්නේ පිංගුතුනේ. අපිට දින ගයින්න පුළුවන්නේ මිනිස්සෙක් ඉන්න හරිනම් කෑමේල් ගණිහකින්නේ. හැබැයි ඒ අතර ගයින්න බැරි ප්‍රමාණයක් හිත හැදෙනවනේ. ඔය හැම හිතම ඔය හැම හිතක්ම සසර ගමනට හේතු වෙන දෙයක් නේ හැදෙන්නේ. ඔය හැම හිතක්ම සසර ගමනට හේතු වෙනවා. ඒවත් සසර ගමන පෝෂණය වෙනවා. රාගදේශ මොහ හැදෙනවා. ඕක ආපහු හරවන්න තියෙන්නේ. උඩුගම් බලා හරවන්න තියෙන්නේ. මේක ඇත් දකින්න පටන් ගන්න විතරනේ. එහෙනම් අපි හිතමුකෝ දවසකට හිත ලක්ෂයක් හැදුනා. ඕකෙන් දෙකයි නම් ඇත්ත දැක්කේ. දුකේ නිරුද්ධ දුක නැසීම පිණිස, ජාති නිරෝධය පිණිස උදව් කරලා තියෙන හිත දෙකයි. 99998ක් මිත් හැදුනේ මොකද යන්න. ඒවන් විපාකත් ආපහු හැදෙලනවා. නිකන් හිටියා කියලා, ඉඳන් හිටියා කියලා සසර ගමන නැසෙන්නේ නෑ. ඒකයි ඉතින් මේ කිවරයක් නැති ගමන. ඒකයි අපි කියන්නේ අමාරුයි. නමුත් කරන්න දෙයක් නැහැ, කරන්නත් වෙනවා. මේක තමයි කරන්න තියෙන එකම දේ. ධර්ම මාර්ගයේ ගමන් කරන කියන එක. ඉතින් ඒ නිසා ටික ටික මේකට එකතු වෙන්න. ඒක ඉතින් පටන් ගන්නේ දාණය. මොකද එතනනේ ලේසිම තැන. දැන්ට පේන මටම ලේසිම තැන. ලේසි නෑ. නමුත් අපිට පේන මටම ලිස්ස නැහැ එතන නේද? භාවනා කරන කල්ලේ ලේසි, දාන අධ්‍යයන කල්ලේ ලේසි. පැයක් භාවනා කරනවා. කන්නගත බත්පතෙන් බත් ටිකක් දෙනවා. මොකද ලේසි? බැලුව බැලමුට පේන්නේ මොකද ලේසි කියලා. ඈ බත් ටිකක් බෙදාගත්ත ගන්න. ඕකෙන් බත් කඩක් දෙනවා. පැයක් ඉඳගෙන භාවනා කරනවා. දෙකෙන් ওই දෙකෙන් ලේසි මොකද්ද? ඈ දෙකම එකයි. ඔය දෙකේ හිත හදුන්නේ නැද්ද? ඔය දෙකේ හිත හදුනේ දෙවිදිහකට නැත්නම් එකම විදිහ හිත හදුනවද? හිත හදන එකම විදිහට. අරක දෙන්න හැදුනා, මේක හැදුනා, භාවනා කරන්න. හැබැයි කයට නම් බලපුවාම එළියෙන් බලපුවාම නිකන් දෙන එක ලේසි වගේ නේද? දෙකම එකයි. ඔය අතර මුනේ මොකද්ද? දෙන්න ඕන කියන එක දැනගත්තා, හඳුනාගත්තා. භාවනා කරන්න ඕන කියන එක දැනගත්තා, හඳුනාගත්තා. හැබැයි එළියෙන් බලපුවම අපට ලොකු දෙයක් ලොකු දෙකක් නේද ඔක? හැබැයි ඇත්තටම උනේ දැන හැදීම් දෙකක් නේද ඔය? දැන් පැයක් භාවනා කරා කියලා කියන්නකෝ. ඒ පැය පුරාට මොනවද කරන්නේ? දැනගන්නවා, හඳුනාගන්නවා. දානයක් දෙනවා. පැයක් පුරාට උයලා දානයක් දෙනවා. පැයක් පුරාට මනසිකාරයක දෙනවා. අපි දුමුකෝ පැයක් ගියා දානයක් දෙන්න. ආ ලුණු කැපුවා, සුද්ධ කරා, ඔක්කොම කරා, ලුණු බැලුවා, ඔක්කොම කරා පැයක් පුරාවට. පැය පුරාට භාවනා කරා. දැන් එළියෙන් බලපුවම ඔක පේන දෙකක් වගේ නේද? ක්‍රියාවල් දෙකක් තමයි. හැබැයි ඇත්තටම උණ එකම සංසිද්ධියක් නේද? භාවනා කරන එක ඇතුළෙත් දානේ හදපු එක ඇතුළෙත් ඇත්තටම උනේ හිතක් හිතක් ගන්න මොකක්ද උනේ? දැන හඳුනගත්තා. එතනින් හැදයක් උනාද? නෑ. අරගේ කායේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා තමයි. කයට අමාරුයි. මහන්සි උනා අරකින් ඉඳන් හිටියේ. හැබැයි හිතට ඔය දෙකද නැත්නම් හිතට ඔය දෙකම එකක්ද? එකක්. එකක් කියලා කියන්නේ මේ දෙකම එකක් කියන නේ මම කියන්නේ. හිතේ ඔය සංසිද්ධක ඇතුළෙම හිත ඇත්තටම හිත කරේ දැනගැනීමක් හඳුනගැනීමක් විතරයි. එහෙනම් අපි කරන ක්‍රියාවේ වෙනසක් වුණා කියලා හිත හැදෙන කෙනසක් වෙනවද? දැන් දානයක් දෙද්දි හිත හැදෙන්නේ වේගය අඩු වෙලා. භාවනා කරද්දි වේගය වල එහෙම එකක් කරනවා නැත්නම් හිත එකම වේගෙන් හැදෙනවද? එතකම හැදෙනවා. එහෙනම් දැන හැඳිනම කියන එක හැමතැනම පොදුයි. එහෙනම් ඔය දෙකම එහෙනම් එකයි. ක්‍රියා දෙකක්. හැබැයි ක්‍රියාවලි එකක්. හිත හැදෙන ක්‍රියාවලි ඔය දෙකේම එකට වුණා. එහෙනම් කෙලස් හැදුන විදිය හෝ කෙලස් දිහා කෙලස් අවබෝධයෙන් නැසන විදිය ඔය දෙකේම එක විදිහට ක්‍රියාත්මක වෙනවා. අවබෝධය නම් අපි ඉන්නේ. හැබැයි අපිට හිතෙන්නේ ඔය දෙකක්. අරක ලේසි මේක අමාරුයි. ලේසි අමාරු කියන එක පණවන්න පිටුනේ කයට. හිතට ලේසි අමාරු දේවල් තියනවාද? දැන් බරක් උස්සන්න හම්බෙනවා. අමාරුයි කොහටද? කයට අමාරුයි. මේක හිතට අමාරු නේ කොහොමද? දැන් හිතේ බර කීයද? දැන් ඔය කය දැන් උස්සන් ඉන්නවා නේ පිටුනේ. ඔය කිලෝ 60 70ක් උස්සන් ඉන්නේ. දැන් ඔකේ බර දැනනවද අපට? නෑ බර නැද්ද අතරම? තියෙනවා. හිතේ බර කොච්චරද? එහෙනම් දැන් බර උස්සන එක අමාරුයි නේද? ආ බර උස්සන එක අමාරු කොහාටද? හිතටද කයටද? කයට. කයට වෙන අමාරුව ඒක මගේ කරගෙන ඒක මට වෙලා දැන් කාටද අමාරු ඊට පස්සේ අමාරු කයට නෙමෙයි අමාරු දැන් කාටද අමාරු? දැන් මට අමාරුයි. ඕක හිතටද ගියර පස්සේ දැන් ඊට පස්සේ කොහටද අමාරු? හිතට අමාරුයි. ඇත්තටම හිතට අමාරු ගන්න තියෙනවද? නෑ හිත උපේක්ෂාසහගතයි. හිතේ සැප කියන එකක් කරන්නත් බෑ, දුක කියන එකක් කරන්නත් බෑ. සැප දුක ඔය ඔක්කොම කයත් දෙක මූලික ක්‍රියාත්මක කරන දේවල්. හිත උපේක්ෂා මට්ටමේ තියෙන හැම වෙලාවෙම දැන ගැනීමක් හඳුනා ගැනීමක් නැහැ. ඔච්චරයි තියෙන්නේ ක්‍රියාත්මකෙන්. අපි කතා කරමු පොඩ්ඩක්. ඉතින් ඔය හැම දැන හැඳින ගැනීමක්ම වෙන් වෙන නිසා ජාති හැදී යනවා. හැබැයි කායික සැපයක් තියෙන්න පුළුවන්, කායික දුකක් තියෙන්න පුළුවන්, කායික පීඩාවක් ඒවා තියෙන්න පුළුවන්. නමුත් ඒවා හිතට අදාළ දේවල් නෙමෙයි. ඒවා හිතට දැන හඳුන ගැනීමක් විතරයි. එකක් උසදී මට බරයි කියලා. බර කියන එක අපි දන්නේ කොහොමද? හිත ඒක දැනගන්න නිසා, හඳුනගන්න නිසා. බර නැති බව දන්නේ කොහොමද? ඒත් දැන හඳුනීමක් විතරයි. හැම එකම දැන හඳුනීමක් විතරයි. හැබැයි කයත් එක ක්‍රියාත්මකයි. ඉතින් ඒ නිසා හිත කියන එක ඔන්න ඔය හැදෙන හිත තමයි අපි පිසින් දකින්න ඕනේ. සීලේ රකින්නවා කියන්නේ අන්න ඒක. සීල් රකින්නවා කියලා කරන්න දෙයක් නැහැ. සීල් රකින්නට මොනවද කරන්න ඕනේ? දැන් සීල් අරන් ඉවරලා ඉඳන් ඉන්නවා. දැන් සීල් රැකිලාද? ඉතින් එන හිරේ ඉන්න කට්ටිය හොඳටම සිල් රැකිලානේ. ඔය සමහර වලට ලොකු වැරදි කරපුවාම ඔය සමහර වලට දානවා කියලා කියන කලුර කාමල සතිය එහෙම දානවා කියලා කියන සතිය දෙක දානවා කියලා කියන්නේ. හොඳටම සිල් රැකිලානේ. දැන් සිල් රැකිලාද? සිල් නොදී සිල් රැකිලා. එහෙම වෙනවද? නෑ. එහෙනම් වචෙන් ටිකක් කීව කියලා සිල් රැකිනවද? නෑ. කෙනෙක් වැරද්දක් කරනවා. එයාව තනි කූඩුවක අවුරුද්දක් දාලා තියෙනවා. කතා කරන කෙනෙකුත් නැහැ. 12 වෙදි කෑමද අපි තුමු 12 වෙදි 12න් පස්සේ කන්න දෙන්නෙත් නැහැ. නැහැ ටීවී බලන්න දෙන්නෙත් නැහැ. නාන කරන තියෙනවා. දැන් අවුරුද්දක් එයා සිල් රැකලා තියෙනවා. දැන් එයා අවුරුද්දකින් එයා ඒ තුල ඒ කියන්නේ එයා ඒ ගෙවපු අවුරුද්ද තුල එයාගේ දුක දුරු වෙන පැත්තටද ගමන් කරේ නැත්නම් දුක හැදෙන පැත්තටද ගමන් කරේ? ඈ? පවුන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රාණඝාතය හෝ ඒ වගේ ලොකු දේවල් වුණේ නැහැ. හැබැයි සසර ගමන්ට ඒ අවුරුද්ද පුරාවට ඒ නැගුණ හිත් ටික සසර ගමන්ට හේතු නාද නැද්ද? හේතු වුණා. රාගදේශම හැදුනේ නැද්ද? හැදුනද? හැදුනා. එහෙනම් සිල් රැකිලාද? එහෙම කය ලොක් කරලා තිබ්බා කියලා, කය බ්ලොක් කරලා තිබ්බා කියලා, කය හංගලා තිබ්බා කියලා සිල් රැක ඒ සීලයක් කියනක වෙනවද? එහෙම වෙන්නේ නැහැ. හේතු වෙනවා. හැබැයි ඒ තුල සීලයක් හැදෙන්නේ නැහැ. එහෙනම් ඔත්පොල්ල කට්ටි ඉන්නේ වැටලා ඉන්නේ. එහෙනම් හැම සිල් ප්‍රතිසිල් පිරෙන්නේ නැහැ. සිල් පිරෙන්නේ නැහැ. හතර පහ යන්නේ මරුණට පස්සේ ඊට පස්සේ. ගොඩක් වෙලාවට. සීලය කියලා කියන්නේ පිඟුතුනේ වෙන්නේ මේ හිතේ ඇත්ත දකින්න එකට. සීලේ පටිච්චාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤත්ත භාවය ආතාපි නිපකෝ බික්ඛු කෝ ඉමං විචටේ ජට. සීලේ පටිච්චාය නරෝ සපඤ්ඤෝ. මේ සීලය කියලා කියන්නේ මේ හිතේ ඇත්ත දකින්න එක. මේ එන අරමුණක් අරමුණක් ගන්න මේක ඇත්ත විදර්ශනා කරන එක. චිත්තම් පඤ්ඤත්ත භාවය මේ හිත දිහා ප්‍රඥාවෙන් දකින්න එක. මේ හිතේ වෙන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මේ 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 දැන හඳුනා ගැනීම සම්බන්ධව මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්මයන් සම්බන්ධයෙන් මේ මොහොතක් මොහොතක් ගානේ හිතක් හිතක් ගානේ මේ දැන හැඳිනීම සම්බන්ධයෙන් සීලේ පටිච්චය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤත්ත භාවයන් මෙන්න මේ හටගන්න හිත සම්බන්ධව ප්‍රඥාවෙන් දකින්න එක. ආතාපි නිපකෝ බික්ඛු ඒ නිපක බික්ඛුව ඒ කෙලෙස් තවන භික්ෂුව. එතන භික්ෂුව කියලා කියන්නේ මේ මාර්ගයේ ගමන් කරන කෙනා. මේ භව ගමන නවත්තන්න කටයුතු කරන කෙනා. සතර සතිපට්ඨාන තුල හිත පිහිටලා මේ මේ සත්‍ය දකින්න උත්සාහ කරන කෙනා. එයා තමයි කියනවා. ආතාපි නිපකෝ භික්ඛු කෝ ඉමං විජටේ ජට. බෙන්න මේ ගැට් ටික ලෙහෙනවා කියලා කියනවා. මොකද්ද ගැට? අපි ගැට ගැහෙනවා මොනවත් එක්කද? මේ වෙන් රූප වෙන් වෙවි, ශබ්ද වෙන් වෙවි, ගන්ධ ඒවා වෙන් කරන්න හද හද ගැට ගැහෙනවා ලෝකෙත් එක්ක. මොකද්ද මේ ලෝකෙ? එක්ක අභ්‍යන්තර ලෝකෙ නැත්තම් බාහිර ලෝකෙ වෙන් වෙන්නේ මොනවත් එක්කද? එක්ක අපි හිතනවා මේ හැම එකක්ම එළියේ තියෙන ඒවා. එළියට අදාළ දේවල්. නැත්තම් ඒවා ඇතුලේ තියෙන ඒවා. කෝ ඉමං විජටේ ජටා. ඔන් ඔය ගැටළු නිදහස් කරනවා කියලා කියනවා. එහෙනම් සීලේ පටිච්ච නරෝ සපං. එහෙනම් සීලය කියලා කියන්නේ මෙන්න මේ හිතේ ඇත්ත දකින්න එක. එයා තමයි මේ ගැටේ ලෙහන්නේ. මොකද්ද මේ ගැටේ? මේ ඇත්ත වෙන එක, මේ වෙන් වෙන එක, වෙන් කරන්න බැරි බව තේරුම් ගන්නවා. ඊට පස්සේ ආන් ඒ මට්ටමෙන් හිතේ රාගදේශම හැදෙන්නේ. නිදහස් වෙන පටන් ගන්නවා. දැන් පිංගුදින මෙන්න මෙහෙම ගන්නකෝ. ඔබට පෙනෙන දේවල් කියන්නේ තියෙනම දේවල් නේද? තියෙන දේවල් කියන්නේ බලන්න පුළුවන්ම දේවල් නේද? ඇහෙන දේවල් කියන්නේ තියෙනම දේවල් නේද? ඇහෙන ඇහුණා කියන්නේ නැතියක් ඇහෙන පුළුවන්ද? දැන් මේ හඬ ඇහෙනවා. දැන් නැද්ද? දැන් මෙතන ඉස්සරහා මේ බෝඩ් එකක් පේන්නේ නැද්ද? දැන් එහෙම ගන්න නැද්ද? එහෙනම් තියෙන එකම පේනවා. පේන එකම තියෙනවා. ඔච්චරයි ලෝකේ අපිට තියෙන්නේ. ඔතන තමයි ඇත්ත. ඔතන තමයි හිත ක්‍රියාත්මක වෙන්නේ. මේ තියෙන එකම පේනවා. පේන එකම තියෙනවා. ඔතන තමයි තියෙන්නේ. නමුත් ඕක තමයි බොරුව. දැන් මේක දැක්කට පස්සේ මේක තියෙනවමයි. ඒ කියන්නේ වෙන් වෙලා මේක මේකෙන් වෙන් වෙච්ච එකක්. මේ මේසෙන් වෙන් වෙච්ච බෝඩ් එකක් තියෙනවම තමයි. මේසෙකින් වෙන් වෙච්ච මේ ස්ටේජ් එකකින් වෙන් වෙච්ච බෝඩ් එකක් සුදු පාට මෙතන තියෙනවමයි. බෝඩ් එකක් මෙතන තියෙනවමයි. ඒක මෙතන තියෙනවමයි. තියෙන එක මට පේනවමයි. ඔත් තව එකක් කියන්න. ඔබ ගෙදරින් ආව නේද ආරාමෙට? ගෙදරින් ආපු කෙනාම තමයි මේ ඉඳන්ගෙන ඉන්නේ. මෙයාම නේද ආපහු යන්නේ. ඊයේ නිදාගෙන තමයි අද උදේ නැගිට්ටේ. ඒ නැගිටපු ගමන් තමයි මේ ආවේ. එහෙනම් ආපු කෙනම තමයි ඉන්නේ. ඔය ඔක්කොම ඇත්ත නේද අපේ ජීවිතේ? හා කියන්න බහන්න ජීවිතේ කියලා ඔතනින් හදලා කතා කරන්න පුළුවන්ද? මම ජීවත් වෙනවා කියලා කතා කරන්න දෙන්නේ මොනවද අපට? නෑ. අදේක විසඳ ගන්න උචිතව බලමු. දැන් ඕක දැන් හිතන්නකෝ මේ ලෝකයේ දේවල් තියෙන හින්දා නේද? අර ගුරුහණෝ ගිය මාසේ කිව්ව අර උද්ධිකාර වලින් ගිත්තා කියලා මට බය මොකටද වඳින්න කිව්වේ? නෑ ජීවිතේ අපි ජීවිතේ මොන පැකේජ් කරලා පැකේජ් කරලා අපේ හම්බුන මනුස්ස ජීවිතේ අපි පැකේජ් කරලා ඒවා ලෝඩ් කරලා තැන් තැන්වල තියලා තියෙනවා. gedara කියන්නේ අපේ ජීවිතේක පැකේජ් එකක්. මේවා මේ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ කවදාවත් පිනට ගැරහෙව්වේ නැහැ. හරිද? අර එකද අර වීදාගම මෛත්‍රී හමුර කියලා කියන්නේ. එකතනක් කියලා තියන්නේ මාණෙන් ඉඳිතොත් මේ සැප පෙරුමය, සීහිනෙන් ගෑසුවන් දක්ෂේ බොරුමය, දාණෙන් සීලෙන් නොකළොත් දරුමය, පාණෙන් අඳුරට ගෙන යයි කරුමය. හරි? මේක හීනයක් වගේ. හැබැයි මාණෙන් ඉඳිතොත් මේ සැප පෙරුමය. දැන් මාණයට ඉන්න හම්බෙන්නේ හෝ මාණෙන් මාණය කියන එක හෙවත් ඊගෝ එක කියන එක හෙවත් ඒ ලොකුවට මේ ಜಾති හැදෙන තමන්ට දැනන දේ තමන්ට තියෙන දේවල් එක නේද? මොකද්ද මුලින්ම තියෙන දේ තමන්ට? තමන් ලොකුවටම තියෙන මොකද්ද කියන්න බලන්න. ලොකුවටම තියෙන මොකද්ද? ලොකුවටම තියෙන. gedara නේද? ඈ? ලොකුවටම තියෙන එකක්. මේක තමයි ලොකුවටම තියෙන්නේ. මම ඔය ඊගෝ එක ඒවා හැම එකක් එක්කම මම වටා හැදුන දේවල් නේද? මොකක්ද කේන්ද්‍ර වෙන්නේ? මමත් එක්ක. අහංකාර මමින්කාර කියලා කියන්නේ මානනුසය කියලා. මමත් එක්ක අනිත් හැම දෙයක්ම මගේ. මමත් එක්ක තියෙන හැම එකක්ම මගේ. මට අයිත් දේවල්. එන ලොකුම කෙනා කවුද මෙතන? මම. ඔබට තමා කියන්නේ ජාති. ඔබට තමා කියන්නේ එකලොස් මහ ගිනි. මේක තමා ඔන්න යන විදිය. මෙයා තමයි ලොකුවට ඉන්නේ. අලුතෙන් දෙයක් එකතු වෙනවා. ඒ දේ එකතු වෙන්නේ සසරේ පිනකට. ඒ එකතු වෙද්දී හිතන්නකෝ මෙහෙම. කෙනෙකුට අවුරුදු 5 තිබ්බ මානසික මට්ටම අවුරුදු 50 තියෙන්නේ. නැව චුට්ටක් මකන්න මේක. දැන් පොඩක් දහම කතා කරන්නේ චුට්ටක් පොඩක් අල්ලගන්න. බීමට කියලා නෙමෙයි පොඩ්ඩක් කියන එක අල්ලගන්න. සරල යුට්ටක් කියන්න. ഇതുට ටික ගුරුහමාර විස්තර කරයි අවසට. කෙනෙක් අවුරුදු 5යි. දැන් මේ අපි ලෝකයක් තියන කියලා මට්ටම යන්කෝ ඈ. අවුරුදු 5යි. මේ අවුරුදු 5 වෙලාවෙත් හිත කියන එක හැදෙනවා. අවුරුදු 5යි හිත හැදෙනවා. හිත වෙනසක් නැහැ. මෙහෙම ස්වභාවයක් නැහැ. අවුරුදු 50ක් මේ ඉන්න කෙනා ගියාගල නැහැ. මේ ප්‍රශ්නේ පිට කතාවක් කියන්නේ මම තේරුම් ගන්න. අවුරුදු 50යි. හිත හැදෙනවා. මේ අවුරුදු 5 වෙදිදිත් අවුරුදු 50දිත් හිත හැදුනා. අවුරුදු 5ෙදිත් අවුරුදු 50ෙදිත් හිත හැදුණනම් ඇත්තට මේ දෙකේ වුණ එකම සංසිද්ධිය නේද? මොකද්ද උනේ? දැනගත්තා, හඳුනගත්තා. දැනගන්නවා, හඳුනගන්නවා. මේ මුළු ක්‍රියාවලිය ඇතුළෙම ඔතනින් හැදයක් වුණාද? ఉన్నాయని දැනගන්නවා හඳුනගන්නවා එක්ක රූපයක්ද ඒක දැනන්න ඕනද මොනවද දැන හඳුනගන්නේ හයයිනේ
රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම
මේ හය මෙන්න මේ හය රූප ශබ්ද ගන්ධ ස්පර්ශ ධම්ම කියන මේ හය හැම වෙලාවෙම මේ මේ කාලයේ පුරාවටම කරේ දැනගත්ත හඳුනගත්ත ඒ දැන හඳුනා ගන්න තමයි මේ හිත හටගත්තේ එහෙනම් මේ මේක ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවද ප්‍රශ්නයක් තියෙනවද නෑ දැන හඳුන හිත කියන එක හටගත්තා නම් මේ මුළු ක්‍රියාවලිය තුළම ඒ හිත හටගන්නේ දැන හඳුනා ගන්න නම් ඒක ප්‍රශ්නයක් තියෙනවද නෑ හැබැයි අපට ප්‍රශ්නයක් හැදෙනව නේද මෙන්න මේ අවුරුදු 5 හිටපු කෙනාගේ ස්වභාවය දරුදු 50ක් යද්දී අපි තුම මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා මේ කතාවට දැනට අවුරුදු 5 තිබ්බ ඊගෝ එකද 50ද තියෙන්නේ ඒ අවුරුදු 5 හිටපු මමයි මේ මමයි කොහොමද වෙනස දැන් මෙයා කොච්චර උඩින් දින්නේ යන්නේ බිමින් යන්නේ විමින් හැදෙන්නත් එක විදිහකට හැබැයි ස්වභාවයල් දෙකක් නේද හිත එකම විදිහට හටගත්තර මේ මේ සම්පූර්ණ ක්‍රියාවලිය තුළම මේ සම්පූර්ණ සංසිද්ධි දෙකක මෙතනත් මෙතනත් මෙතනදී වෙනම විදිහකට නේද මේ මේක ක්‍රියාත්මක වෙන්නේ ඒ කියන්නේ දැන් මේ වගේ ඕන ඕන දෙයක් දැන් මේ අවුරුදු 5 සාමාන්‍ය අවුරුදු 5 කෙනෙකුට කවුරු බයිනවා දැන් ඔබ ඔබට දරු වෙනලා තිනේ සාමාන්‍යයෙන් අවුරුදු 5 6 දී මේ පොඩි උන් දෙන ගහ ගන්නවා ඔබ බයිනවා මූණ ඇවුල් කරන් ගිහිල්ලා විනාඩි පහෙන් උට මතක නැහැ ආයෙ එනවා ඒ කියන්නේ බැනොබ් බව දැන් දැන හඳුනගත්තේ නැද්ද දන්නේ නැද්ද බැන්න කියලා හඳුනගත්තේ නැද්ද හිතර දුන්නේ නැද්ද ඔක්කොමත් උනා හැබැයි පැයකින් දෙයක් යද්දි පොඩි එකා පව් ගානක් හඳු ඌ ඇවිල්ලා වාර පරණ වැරද්දම එක්ක කරනවා එක්කෝ අර විදිහටම ඉන්නවා හැබැයි මෙයාට ඒ විදිහටම බයිනවා හරකා කියලා බයිනවා මෙතනදී බූරු වැඩ කරන්න එපා පුතේ කියලා කියනවා දැන් මෙතන බූරු වැඩ කරන්න එපා කියලා කිව්වද අම්මා දැන් අම්මා කියනවා බූරු වැඩ කරන්න එපා කියලා 30ක් විතරදී මෙයා අම්මි බඳිනවා මේ අම්මා නෙමේ කියන්නේ අම්මි කියලා කෙනෙක් හිටියත් ඉන්නව නේද ඇතිනේ ආ එතකොට මේ අම්මි බයිනවා අවුරුදු 50 දී ඈ දැන් මෙයාටත් කියවුද අම්මා මේ බැන්නේ අම්මා දැන් මෙයා තව කෙනෙක් විවාහ වුණා දැන් කියන්නේ දෙ පුතාගේ අම්මා පුතාගේ තාත්තා අම්මා තාත්තා කෙනෙක් හිටියත් ඉන්නවනේ හස්බන්ඩ් ඇන් වයිෆ් ඉතින් ඒවා විවාහ ප්‍රශ්නයක්ද නෑ නෑ මම මේ කියුවේ මේ එකම වචනේම යන හින්දා ඈ අනික කටි තාත් කියලා දාගන්න ඈ හරි අම්මල අම්ම කියන තාත් තාත් කියන එතකොට මෙතනත් දැන් කවුද දැන් මේ අම්මා මෙයා පුතාගේ අම්මි වෙලා ඊට පස්සේ දැන් මෙයා අවුරුදු 50 දී බයිනෝ දැන් දෙන්න මේක වචනයක් කිව්වේ දැන් මේ කියපු එකේ උඩින් පැයයි තිබ්බේ දැන් මෙතන හරකා කියලා දැන් කොහොමද තියෙන්නේ ඇත්තටම උනේ මේ හිත හඳුනා ගැනීම නෙමෙයිද ඇත්තමනේ මේ ආපු කරුණ දෙක හඳුනා ගැනීම නෙමෙයිද දැන් මෙහෙම මේ අම්මා අම්මා කියලා කිව්වට මෙහෙම ලංකාව සමහර ලාඩ පිඟුතු හිතන්න බැරි තරම් දුර ගිහිලා තියෙනවා එක දිලා අපින්ද කියන්න ඒකයි මට එක දිලා ඒ නමුත් මේ අම්මා බැන්දා කියන එක නේ මම කිව්වේ නමුත් එහෙම ජීවත් වෙන දරුවෝ ඉන්නවා විශ්වාස කරන්න පුළුවන්ද කවුන්සලින් වලට ඇවිල්ලා තියෙන හැම කට්ටිය ඒකයි කියන්නේ හැමෝගෙම ජීවිතයේ තියෙනවා කියන්න බැරි අඩුම 30ක්. යපසිද රහස්. Taman dan. පොඩි කාලේ අපි වහපුවම ඇඟිරි වර්ණ. මේකයි. ಜಾති උනාට පස්සේ වෙන්නේ මොකක්ද දන්නේ නැහැ. ඉතින් අම්මලා පුතාලා හැමලා කතා කරනවා. අම්මලා පුතාලා තාත්තා රදුවලා. ඉතින් එහෙම ඒ මට්ටමට මේ සමාජෙ ගිහින් තියෙන්නේ වින්දුනේ. ඒකව සමහර ගුරුහාරුවේ පුදුම විදිහට මේ කියන්නේ ඇඟ හිරි වැටෙනවා. 2005 වෙනකන්ද කොහෙද මන් දන්නේ විදිහට ඔය සම ඒවා ලෙඩක් ඉදිරියේ හැදිනුයි. ඒ ඔක්කොම මානසික මේ රාග දේශ මොහ වෙනවනා. රාගදේශ මොහ වෙනවනා. ඔය ඔක්කොම එකයි. හිතක ඔය ඔක්කොගේ වෙන්නේ මොකද්ද? ජාති. හැදෙන මොකද්ද? දුක. එකලොස් මහ ගිනි හැදෙන්නේ. එතනින් හැදෙන්නේ. අද මිනිස්සු උත්තර නෑ පින්වතුනේ. ශ්‍රී ලංකාවේ එංගලන්තේ වුණාට ලංකාවේ මෙහෙම වෙන්නේ නැහැ කියලා සුවෙන පොලිසිය සින්දුකු කිය මට මතකයි පොඩි කාලේ. ඒකයි අපි නම් ඒව අමුතුවෙන් දකින්නේ නැහැ. හරි මැජික්ද අම්මෝ එහෙමද ඌ හූස් එහෙම වෙන්නේ නැහැ. මුල්ම කාලේ අපි ෂොක් වුණා. ඔය මට මතකයි ඒක ඇදිලා අපිඳ මේ කතාව කියන්නේ මේ හිතවල ස්වභාවය. මගේ මට මතකයි මම අපි කරපු පළුමි කවුන්සිලින් දැන් අපි හරි අඩුයි කවුන්සිලින් කරන හම්බෙනවා. මුල්ම කවුන්සිලින් එක. මට මතකයි ඔය ඉස්සර කොරෝනා කාලේ රතන හට් එක යට කරේ. නෝනා මහත්තයා වෛද්‍යවරයෙක්. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. නෝනා ඒ වෘත්තියම ඔය MLT හරි කවුරුර කෙනෙක්. පැය පහක් විතර කරේ ඒකට ඉන්නේ ප්‍රශ්න කීප එක. මට විනාඩි පහල උත්තර දෙන්න තිබ්බේ. මට මතකයි ඒ ගිහින් උන්ට ඔලුවත් පොඩක් කැකුමයි ගත්තා ඒක අහන් ඉඳලා. ඒ කාලේ අපිට හරි පුදුමයි. ඉතින් අපි හිතන් හිටියේ නෑනේ ලංකාව එච්ච දුරක් ගිහින් කියලා. මොකද ඔබ දකින්නේ ඔබට සාපේක්ෂව ටිකනේ. හැබැයි ප්‍රශ්න කියන්නේ ওই ෆ්‍රේම් එකෙන් වහපු ටික දකින්නේ නෑනේ කවුරු. ඒ වෙනම ජීවිත. නමුත් අද එහෙම ප්‍රශ්න තියෙනවා. එකක් දෙකක් නෙමෙයි ගොඩක් තියෙනවා. තාත්තලා දුවලා ඒ කියන්නේ දූෂණය වීම නෙමෙයි මේ කියන්නේ. ඊට එහා දුර ගිය ඒවා. පෞල් ජීවිත මට්ටමේ තියෙන ඒවා. අපි දන්නේ නැහැ ඉතින් අපට ඇවිල්ලා කියන හින්දා අපි දන්නේ. ඒකයි ඒ තැන් වලට එච්චර විනාශ වෙලා මේ රට පෙඟුතුනේ. හිත මිනිස්සු නෙමෙයි. පිරඩ පතුනට පස්සේ ඔබට සමහරට මේක අද නම් ඇහුව ඔබට හරි අමුතු වෙති. අන්න එච්චරක් ගිහිල්ලා එනං අපි ගොඩක් දුර ගිහිල්ලා පෙඟුතුනේ. හොඳටෝම අසරණයි නේ මේ අනාතයි. හතර කොනේ අනාතයි. ඒකයි කියන්නේ මේ සත්‍ය තේරුම් ගන්න වෙයි. ඔය හැම එකක්ම තියෙන ඊගෝ එකේ හින්දා. හැම එකක්ම. මේකයි කැමරහ කියන එක අපේ ප්‍රශ්නයක් නේ. ඔය ඔක්කොම එකයි. ಜಾති වෙනව නම් හිතක ඕකට ප්‍රභේද නැහැ. ඔය ඔක්කොම එකයි. ජාති වුණ හැමතැනම හැදුනේ ගිනි. ඒක සමාජ අර්ථකථන එකක විදිහට. මේක හොඳයි මේක හොඳ නැහැ. මේ පෞටික හොඳයි මේ පෞටික හොඳ නැහැ. මේ ටික කරන්න මේක නීත්‍ය අනුකූලයි මේක නීත්‍ය අනුකූල නැහැ. මේක සමාජ සම්මතයි මේක සමාජ සම්මත නැහැ. ඒ ඔක්කොම සම්මත. ලෝකයේ සම්මත තියෙන්නේ පැවැත්මට. ලෝකේ සම්මත තියෙන පැවැත්මට අපවැත්මට එකම එකයි තියෙන්නේ. චතුරාර්ය සත්‍ය. එක එක දුක්ඛාරය සත්‍ය. එතනින් පටන් ගන්න තියෙන්නේ. දුක්ඛාරය සත්‍ය කියන්නේ දුක හේවත් 11 මහ ගිනි නෙමෙයි. සබ්බම්පි දුක්ඛං. සියල්ල දුකයි. මොකද්ද සියල්ල දුකයි කියලා කියන්නේ? මේ ಜಾති වෙන සියල්ල නෙමෙයි. දුක්ඛ. දුක්ඛ මේවා කයවල්. දේශනාවනේ පැත්තකට ගියා. ඒක අර මොකක් හරි ඇදිලා වට පස්සේ නැත්ත ඔබ බලනවා නේද මොකක්ද අම්ම කතාව කිව්වේ කියලා ඉතින් ඒකයි සබ්බම්පි දුක්ඛං දුක්ඛ ආර්ය සත්‍ය මොකද දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ මේ ලෝකේ සත්‍ය හතරයි තියෙන්නේ මේ ලෝකේ සම්මුති තියෙනවා ගොඩාක් සම්මුති සහ සම්මත සම්මත කරගත්ත ටිකක් තියෙනවා සම්මුති ටිකක් තියෙනවා හැබැයි ලක්ෂණ තියෙනවා ප්‍රධාන තුනක් ඔය සියලුම සම්මත සහ සම්මුති තුල ක්‍රියාත්මක වෙන මේ සියලුම විශ්ය තුල ක්‍රියාත්මක වෙන තියෙනවා පින්තුනේ ලක්ෂණ තුනක් ඔය හැම සම්මුතියක් ඇතුළෙම ඔය හැම සම්මතයක් ඇතුළෙම ලක්ෂණ තුනක් තියෙනවා ඒකට කියනවා අනිච්ච දුක්ඛ අනත්ත සියලුම සම්මත සම්මුති ලෝකය මේ සමස්ත ලෝකය ත්‍රිලක්ෂණය තුල ක්‍රියාත්මකයි අනිච්ච දුක්ඛ අනත්ත මේ සම්මුති සම්මත වෙලා මේ නිර්මාණ ලෝකයේ පිඟුතුනි අනිච්ච දුක්ඛ අනත්ත කියන ත්‍රිලක්ෂණයෙන් දකින්නේ මේ සියල්ලටම කියනවා මේ සියල්ලම හයකින් හඳුන්වනවා ඒ තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම සම්මුති සහ සම්මත තුල ලෝකය ඔය ඔක්කොම රූපකින් ශබ්දකින් ගන්ධකින් රසකින් ස්පර්ශකින් ධම්මකින් එහා කතා කරන්න බෑ ඒ හැම එකක් තුලම බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට බුදු වැසින් බෝධි මූලයේ දී දේශනාකට අදලා අවබෝධ කරගත්තා වූ බෙන්න මේ ත්‍රිලක්ෂණයෙන් දකින්න කියලා තමයි බුදුරැළවල මොලකට කියන්නේ. එහෙමන දකින්න හැමතැනම හැදෙනවා. දුක්ඛ නෙමේ දුක කියන්නේ ජාති මම ඊගෝ කියලා කියනවා. බෙන්න මෙතනින් මේකෙන් නිදහස් වෙන්න නම් බෙන්න මේ ලෝකය තුල හැදෙන බෙන්න මේ දෙන හඳුනා ගැනීම ටික බේම ත්‍රිලක්ෂණයෙන් දකින්න ඕන. සමස්ත බුද්ධ දේශනා මතන තියෙන්නේ. නැ කොහොමද අපි ඒක දකින්නේ? එහෙනම් මොකද්ද සියල්ල දුකයි කියලා කියන්නේ? පොඩ්ඩක් අල්ලගමු ඈ. අපි දන්නවා දැන් ඔබ හැමෝටම කටපාඩම් චක්‍ර දෙකක් තියෙනව නේද? අද මේ ලෙසන් එකක් වගේ අයිත් දන්නේ නැහැ දේශනාවය පරන්නේ. අපි දන්නවා හිත කියන එක හට ගන්නවා රූප විඤ්ඤාණ. මේ තමයි හිත. මේ තමයි දැන ගැනීම හඳුනා ගැනීම. මොනවද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම හරි ඔය ඇස්සේ තව එකක් වෙනවා අවිද්‍යාව නිසා ප්‍රිය මధుර වෙලා තණ්හා වෙලා කැලිලා අභිසංකාර වෙලා භාව වෙලා ජාති වෙලා ගිනි ගන්න මේකie මේ තමයි හිත් යාන්ත්‍රණය මේ තමයි මේ සියල්ල දැන ගැනීම හඳුනා ගැනීම කියන ක්‍රියා දැන ගැනීම කියලා සහ හඳුනා ගැනීම කියලා ක්‍රියාත්මක වීම මේ මෙතන තමයි දුක කියන එක හැදෙන්නේ ගිනි හෙවත් මම ඇත්තටම හැදෙන්නේ වෙන්න මේක. නමුත් වෙන්නේ වෙන්න මේක. මේ තාක්කල් නිදහස් වෙන්න බෑ. මේ මේ හැම හිතක්ම හැම හිතක්ම වෙන් වෙවි ලෝකේ වෙන් කර ගන්න හදන ක්‍රියාවලියේ අන්තිම උරුමය හම්බ වෙනවා බෙන්න මෙතන. මොකක්ද දැන හඳුනාගන්නේ? ඒ සියලුම දැන හඳුනා ගැනීම අපට මේ ලෝකේ මොන දේවල්ද? එක්කෝ තියෙන දේවල් නැත්තම් තිබුණ දේවල් නැත්තම් තියෙන දේවල් හැවත් මේ ලෝකේ දෙයක්. එහෙනම් මේ හැම එකක්ම ඉවරනේ කොහෙන්ද? 11 මහා ගින්නකේ. බෙන්න මෙතනදී පිංගුතුනේ බුදුරණන් දේශනා කරනවා මේ ලෝකය අනිච්චයි. දුක්ඛයි අනත්තයි. එහෙනම් අනිච්ච කියන එක දකින්න ඕන, අනිච්ච ස්වභාවය දකින්න ඕන. මෙතනද මෙතනද? මෙතන ක්‍රියාත්මකයි. රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. මෙතන උපාදාන. දැන් මොකක්ද අනිච්ච? නෑ, රූපං භික්ඛවේ අනිච්චා. රූපං භික්ඛවේ අනිච්චා කියද්දී රූපය අනිච්ච ලෙස දකින්න කියලා කියද්දී, රූපය දුක්ඛ ලෙස දකින්න කියලා කියද්දී, අනත් ලෙස දකින්න කියලා කියද්දී දකින්න මේකද මේකද? මොකේ ඇත්ත දැක්කොත්ද මේක රැවටෙන්නේ නැත්තේ? මොකක ඇත්ත දැක්කොත්ද මේකට රැවටෙන්නේ නැත්තේ? මෙතන ඇත්ත දකින්න ඕන. රූපය අනිච්චයිද රූප උපාදාන අනිච්චයිද? අනිච්ච ලෙස දකින්න රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. හෙවත් මොකක්ද එහෙනම් ඇත්තටම අනිච්ච? හිත. ජාතිත් එක්ක වෙන 11 මහා ගින්න දනිච්ච නැත්නම් හිත දනිච්ච? ඈ, හිත අනිච්චයි. හිත හටගන්නෙම අනිච්ච ස්වභාවය මත. ඒ හිත හටගන්න හිත අනිච්ච බව වෙන්න මේ අවිද්‍යා සහගත ස්වභාවය දන්නේ නැහැ. මේ හිත හටගන්නේ හැම වෙලාවෙම අවිද්‍යා භූමියේ. ඒ නිසා වෙන හැන හැම හිතක් සම්බන්ධයෙන් මොකක්ද තියෙන බලාපොරොත්තු වෙන් කරගන්න. හිතක් 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 ගානේ මොකද්ද වෙන්නේ? වෙන් වෙනවා. වෙන් වෙන්නේ නිකන් නෙමේ. ලෝකය කියන එක ඇත්ත වෙලා. මේ වෙලාවේ දැන් බලන්න. හැම වෙන්වීමක්ම ඇත්ත නෙමේද? සද්ද ඇත්ත බොරුද? මේ සියලු රූප පෙනෙන ඇත්තද බොරුද? ඔය ඉඳගෙන ඉඳින ස්පර්ශය ඇත්ත බොරුද? ඔව ඇත්ත නෙමේද? ඕක නේද අපේ බෙන්න මේ හය. සිංහතුනේ අපි දන්නවා රූපේ හැදෙන්නේ කොහොමද? අවිද්‍යා,
තෘෂ්ණා, කර්ම, ආහාරත් එක්ක. නිබ්බත් වෙනවා රූප.
හරි. අවිද්‍යා තෘෂ්ණා කර්මත්තක රූප නිබ්බත් වෙනවා. වේදනා වෙද්දි මෙතන කියනවා ඊට කියන්නේ නික වචන කියනවා වේදනා දිනවා ස්පර්ශ 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 මේකට කියනවා නාම රූප. හරි. කොහොම හරි දැන හඳුනා ගැනීම කියන එක උනානේ. මේ දැන හඳුනා ගැනීම කියන එක මේ හිත අවබෝධයට පත් වුණාට පස්සේ අරහත්වයට පත් වුණාට පස්සේ දැන හඳුනා ගන්න නැද්ද? හඳුනා ගන්නවා. දැන් වෙන දැන හඳුනා ගැනීමයි ඒ දැන හඳුනා ගැනීමයි කියන එක වෙනස් වෙන්නේ කොතනින්ද? දැන් අපිට දැන හඳුනා ගැනීමක් නෙමෙයි, ඇත්තට මොකක්ද තියෙන දැන්? වෙන් වෙලා මේ ලෝකේ දේවල් තියෙනවමයි. අපට දැන් ඇත්තටම තියෙන්නේ දැන හඳුනා ගැනීමක්ද නැත්නම් ඇත්තටම අපට ලෝකේ තියෙනවද? ඔබ කියලා දැන හඳුනා ගන්නවද නැත්නම් ඔබ කියලා කෙනෙක් ඉන්නවද? හැබැයි මේ හිත හැදුනේ මේ හේතු ප්‍රත්‍යයෙන්. මේ හිත කියන එක හැදෙන්නේ මේ සියල්ලක්ම දැනගන්න හඳුනා ගන්න. හැබැයි දැන හඳුනා ගන්න තියෙන දැන හඳුනා ගැනීම උදෙසා හැදෙන හිත ඇතුලේ අපට වෙන්නේ දැන හඳුනා ගැනීමක්ද නැත්තම් ඔප්පු වීමක්ද? ඒ කියන්නේ මේ වෙන් වුණ ලෝකේ ඇත්තටම අපේ අයිති එකක්. හෙවත් මම හෝ මට හෝ අපට හෝ මේ ඔක්කොටම හෝ මේ දැන හඳුනා ගැනීම මොනවාද? අයිති. මේක මගේ රට. මේක මගේ ගම. මේක මගේ ගෙදර. මේක මගේ දරුවෝ. මේ මම. ඇත්තටමුනේ ඔය පහ සම්බන්ධයෙන් දැන හඳුනා ගැනීමක් නේද ඇත්තටම වෙන්නේ? හැබැයි මේ තැනදි මොකද්ද වෙන්නේ ඇත්තටම? අයිතියක්. ඒවත් වෙන්වීමක්. නමුත් මේ වෙන් කරන්න පුළුවන් ලෝකයක් නෙමෙයි ඇත්තටම හිතේ හැදෙන්නේ. ඇත්තටම හිතේ හැදෙන්නේ දැනගන්න හඳුනාගන්න. මේ දැන හඳුනාගන්න එකේ සැප කියලා එකක් තියෙනවද? ඈ රූපයක් දැන හඳුනා ගත්තා. හිත කියන එක හට ගන්නවා රූපය දැන හඳුනා ගන්න. ආ මෙතන කියනකො. දැන් ඉස්සරහ මල් වාස් එකක් තියෙනවා. මේ ප්‍රායෝගිකව මේ ගන්න යන්නේ. මල් වාස් එක කියන එක ඇහැයි රූපයයි හේතු වෙලා මේ ක්‍රියාවලිය වුණා නම් දැන ගැනීම හඳුනා ගැනීම කියන නවතිනවද? ඈ හඳුනා දැන හැදෙනීම නවතින්නේ නැහැ. හැබැයි ඔය හිත්වල දැන හඳුනා ගැනීම ඇතුලේ තියෙන්නේ දැන හැදෙනීමක්ද නැත්නම් මෙතන තියෙන ලොප්පු වීමක්ද? කියන්නේ මෙතන සියල්ලංගෙම වෙන්ුණු වෙනම එකක් තියෙනව නේද? තියෙන එකම පේනවා. පේන එකම තියෙනවා. ඕකනේ අපේ ධර්මතාවය. හැබැයි ඇත්තටමුනේ මොකද්ද? හේතු ප්‍රත්‍යයෙන් දැන හැදිනීම කියන එක මොකද උනේ? සම්බූතයි. ඇත්තටමුනේ මල් වාස් එකක් කියලා දැනගත්ත හඳුනාගත්තා. ඒක ප්‍රශ්නයක්ද? ඈ නෑ. ප්‍රශ්නේ පටන් ගන්නෙ කොතනින්ද? එක්කෝ ඒක මෙතන තියෙනවා දැන් පටන් ගන්නවා ප්‍රශ්නය, නැත්නම් ඒක හිතේ තියෙනවා. තියෙන දේවල් එක්ක නේද ප්‍රශ්න හැදුනේ. දැන හඳුනාගත්ත දේ මේ ලෝකේ තියෙනවා. බාහිර ලෝකේ හෝ මගේ හිතේ ඔය තැන් දෙකේ කොයි හරි තිබ්බොත් ඒ තියෙන එකක් එක්ක නේද? තියෙන එකේ ඒවා එක්ක නේද? ප්‍රශ්න හටගත්තේ. ඒවා සසර තියෙන්නේ. අය කියන්න. මල් වාසයක් කියලා දැනගත්ත හඳුනාගත්තා. ගැටලුවක් තියෙනවද? නැහැ. මල් වාසයක මෙතන තියෙනවා. දැන් තියෙන එක නම් ලස්සනයි. දැන් ලස්සන මොකද්ද? දැන හඳුනා ගැනීමද ලස්සන? නැත්තම් දැන හඳුනා ගන්න හේවත් ඒ තියෙන එකද ලස්සන? හැබැයි අයපාරක් ලස්සන කියන්නේත් දැන හඳුනා ගැනීමක්මයි නේද? ඒ කියන්නේ ලස්සනයි කියලා හිතෙන්න බැයිද? නැහැ. ලස්සන, ඒ කියන්නේ ප්‍රී මේ දැන් හිතනකෝ දැන්. මෙතන අසූචි ගොඩක් තියෙනවා. මේක අපි මෙහෙම මල් එකක් තියෙනවා. මේ දෙකේ ස්වභාවල් දෙකේ වෙනසක් නැද්ද? ලස්සන කියන එකක් හිතට හිතෙන එක නවතින්න පුළුවන්ද? ලස්සනයි. දැන් ලස්සන කියන එක දැන හඳුනා ගැනීමද ප්‍රශ්නේ තියෙන්නේ? ලස්සන කියන එක ලෝකේ පනවන එකද ප්‍රශ්නේ තියෙන්නේ? පුතා කියලා දැන හඳුනා ගැනීමද ප්‍රශ්නේ තියෙන්නේ? පුතා මගීමද ප්‍රශ්නේ තියෙන්නේ? දැන් අරහත් වුණොත් එක බලන්න ලස්සන කැත ඔක්කොම පේන්න ඔක්කොම සමයිද දැන්? ඒ කියන්නේ හේවත් ඒ එහෙම හිතේ ටික නවතිනවද? නෑ නෑ, ඕන විදිහට හිතෙන්න පුළුවන්. හේවත් දැන හැදීම කියන එක වෙනවා. හැබැයි වෙන් වෙච්ච ලස්සන වෙන් වෙච්ච ලෝකයක් එහෙම තියනවද? නෑ. එහෙම නෑ. අර කියන්නේ මේ සියල්ලක්ම සංකල්පයක් කියලා. දැන හඳුනා ගැනීමකින් වෙනසක් වෙනවද? දැන් අරහත්ත්වයටපත් වුණා. පුතා ඉස්සරට එනවා. දැන් දන්නේ නැද්ද පුතා කියලා? දන්නවා. හැබැයි එයා මගේ වෙන එක නේද වෙන්නේ නැති වෙන්නේ? හේවත් ಜಾති වෙන එක නේද වෙන්නේ නැත්තේ? වෙන් වෙන්නේ නැහැ. අයිතිත්වයක් පැන වෙන්නේ නැහැ. හේවත් අයිතිත්වයක් එක්ක අයිතිකාරයක් පැනවෙන්නේ. අයිතිකාරයෙක් පැනවෙන්නේ. මොකද ඇත්තටම හිත හැදුනේ අයිතියක් පෙන්වන්න නෙමෙයි. ඒ ආපු අරමුණ දැනගන්න හඳුනගන්න හිත හැදුනේ. හේවත් හිතක් ගානේ උනේ හේතුම් පටිච්ච සම්භූතං. සම්භූත වීමක් උනා. සම්භූතයි කියන්නේ දැනගත්තා හඳුනාගත්තා. මොකක්ද? මේ හයෙන් එකක්. ඔච්චරයි. හැබැයි ඒ හැම සම්භූතයක්ම අපට තියෙන දෙයක්. බලන්න ප්‍රශ්නේ පටන් ගත්තේ වෙන් වුණාට පස්සේ නේද? ඒකයි කියන්නේ. අවිද්‍යාව නිසා නේද ප්‍රියමధుර වෙන්නේ? අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? මේ ලෝක දේවල් වෙන් කරගන්න පුළුවන්. ඒ වෙන් කරගත් දේවල් එක්ක ප්‍රියයි නැත්තම් මధుරයි. ප්‍රිය මధుර දෙයකට නේද හැම වෙලාවෙම හිත. තණ්හා වෙන්නේ. වෙන් නොවුන කිසිම දෙයකට තණ්හා වෙන්න පුළුවන්ද? එහෙනම් ඇත්තටම හිත යාවුනේ, හාවුනේ, තණ්හා වුනේ මොනක මොකක් එක්කද? වෙන්වීමත් එක්ක. හේවත් මේ ලෝකේ ගත්ත මුලා දෘෂ්ටිය. හේවත් මේ ලෝකේ ඇත්ත වුණා. දැන් ඔන්න මේකෙන් දැන් බලමු. මේකත් දැන් කිර කිව්වනේ අය පාරක්. මේ ඔබ දන්න ටික මේ කියන්නේ. ඒකයි හේතුව පිඟතුනේ, මේ ධර්මතාවයේ චක්‍ර වගේ කොච්චර දැනගත්තත් ඔහොම බලද්දි මල් වාසයක නම් තියෙනවමයි. තියෙන එක මට පේනවා, පේන එක මට තියෙනවා, ඔච්චරයි. ඒකට තමයි මේ ඇප්ලයි කරන්න අපි උත්සාහ කරන්නේ. හරි. එතකොට හැබැයි ඇහැයි රූපයයි එක්ක මේ හේතු ටික ගැලපුණොත්, මේ ඇහැයි රූපයක මේ සියලු හේතු ගැලපුණොත්, මේ රූපයක් කියන එක හෙවත් මල් වාසයක් කියන එක දැන හැඳිනීම කියන නවතින්නේ නේද? නවතින්නේ නෑනේ. එහෙනම් මේ හිත හට ගන්න එකේ මෙහෙම ගිහිල්ලා දැන හඳුනා ගැනීම ප්‍රශ්නයක්ද? ඈ නෑ. හැබැයි දැන හඳුනාගත්ත එක අපට ලෝකෙ වෙන් වෙලා තියෙන එකක් නම් ඒ සම්බන්ධයෙන් වෙන්න මේ දෙක හට ගන්නව නේද? ප්‍රේමතුරු වීමක් වෙනව නේද? එහෙනම් තනහක නවත්තන්න පුළුවන්. එහෙනම් හැම වෙලාවෙම තණ්හා උනේ මොන දේවල් එක්කද? වෙන් වෙච්ච දේවල් එක්ක. හැබැයි මේ හිත හටගත්තේ දිත්තේව දිත්ත මත්තන් වෙන්න නම්, දැන හැඳිනීම කෙනෙක් වෙන්න නම්, දැන හඳුනාගත්ත එක තියනවා කරේ, ඉන්නවා කරේ, වෙන්න මේ අවිද්‍යාව වෙන්නේ නේද? හිත හටගත්තේ මොකටද? දැනගන්න, හඳුනාගන්න. හරි, අපි දැන් ගමුකෝ මේ දැන හඳුනාගත් එක. දැන් ඔබ කියන්නේ මෙතන තියෙනවා කියලානේ. ළඟට ආවොත් එහෙම ඇත්තටම ඇස්සොලට මල් බොකී එකක් ගෝචරනවද? නැත්තම් උපරිමේ දක්වා යන්න පුළුවන් වර්ණ සටහනක් නේද? වර්ණ සටහන් කියන්නේ මල්ද, මල් බොකීද, නැත්නම් වර්ණ සටහනක්ද? ඒක නේද ඇහෙන් ගන්න පුළුවන් උපරිම දේ. ඇහෙන් ගන්න බෑනේ මල්වාස්. මල්වාසය කියන එක ඇහෙන් ගන්න පුළුවන් වර්ණ සටහනක්. කණෙන් ගන්න පුළුවන් මොනවද උපරිම? කම්පනය නේද? උපරිම ශබ්ද කියන කම්පනය. නාසයෙන් දිවෙන් කයින් ගන්ධ මොන හරි ගන්ධස්තාර කියලා ඉස්සර කියලා දුන්න මතකද? ආ. සාරයක් මොකක් හරි. එතකොට අතට ඇවිල්ලා ඇල්ලුවොත් අහු වෙන්නේ මොකද්ද? ඒකක ගොරෝසුයි නැත්තම් සියුම්. ඔය ඇසුරු කරපු තැන් පහේම ඇස, කන, නාසය, දිව, කය. අපි දැන් පහ ගැන කතා කරන. ඔය පහේදිම අපට පුළුවන් වුණාද ලස්සන මල් වාසයක් ඇසුරු කරන්න? අය කියන්න. ඒකම වෙන් කරන්න බෑ කියන එකයි මේ කියන්නේ. දැන් හිත හටග හේතු ටික ගැලපුණාට පස්සේ මල් වාසය කියන එක හැඳිනීම කියන කෙනවා. එතන ප්‍රශ්නයක් නැහැ. හැබැයි හඳුනාගත්ත මල් වාසයක මගේ ලෝකේ නම් මෙතන මේසේ උඩ මේ මොහොතේ මේක තියෙනවා. තියෙන එක තමා මට පේන්නේ. පේන එක තමා මේ තියෙන්නේ. ඕක නේද අපේ ඇත්ත ලෝකේ? දැන් මේක නේද අපිට තියෙන ඇත්තම ලෝකේ? ඒක ඇත්තයිනේ. තියෙන එකක් පේනවා. පේන එකක් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා මේක දුකයි කියලා. මේක නෙමේ. මේ හඳුනා ගැනීම දුකයි. සබ්බම්පි දුක්ඛ. දුක්ඛ ලක්ෂණේ යුක්තයි. හැබැයි දුක්ඛ ලක්ෂණය අපට කෙලින්ම ಜಾති. අපට කෙලින්ම එකක්. අපට මොන එකක්ද? තියෙන එකක්. තියෙන එක නේද අපි ඇස කන නාසය දිව කය ඇසුරු තියාගන්න ඇසුරේ තියාගන්න ඇසුරු කරන්න හදන්නේ ලෝකේ තියෙන දේවල්ද නැති දේවල්ද? අපි ඇත්තරම ඇසුරු කරන්න හදන ලෝකේ තියෙන දෙයක් නේද? වෙන්කරගෙන 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 යන්නේ ලෝකයේ තියෙන දේවල් නැති දේවල්ද? තියෙන දේවල් කියලා හිතාගෙන වෙන්කරන හදන්නේ. ඒවනේ වෙන් වෙන්කරගත් දෙයක් නැති තමන්ගේ ඇසුරේ මම මගේ මට අපට කියලා වෙන්කරගෙන ඇසුරේ තියාගෙන මහා දුකක් විඳින්න හදන්නේ මේ තියෙන දේවල් ටිකක් එක්ක හෝ තියාගන්න පුළුවන් කියලා ගන්න හදන ටිකක් එක්ක නේද හැම වෙලම අපි ජීවත් වෙන්නේ. අපි ඒක දැන් බලමු. හේතු ගැළපුණා, ඇහැයි රූපය ගැටුණා, දැන හැඳිනීම කියන එක වුණා, හිත හටගත්තා. ඒ හිත හටගද්දිම මේ හිත ඇතුලේ කිව්වා මේ තියෙන්නේ මල්වාස්සෙක, මේ තියෙන්නේ. එහෙනම් මේ තියෙන එක තමා මට පේන්නේ, පේන එක තමා මේ තියෙන්නේ. දැන් ඕකනේ අපට ඇත්ත වුණ ලෝකේ. දැන් මේ තියෙන මල්වාස්සකෙන් ලස්සන මේකනේ ප්‍රියමధుර. පැහැදිලිනේ කියන එක? ආ. එහෙනම් මේ තියෙන එක අපි බලමු කොහෙද තියෙන්නේ දැන් කියලා. තියෙන එක දැන් බලමු කොහෙද තියෙන්නේ කියලා. ආ, ඇස් දෙක අරන් ළඟට එන්න බලන්න. අරන් ගොඩ පස්සේ ඔබට හම්බෙන්නේ උපරිමේ දක්වා වර්ණ සටහනක්ද නැත්නම් මල් වාසයකක්ද? වර්ණ සටහන. වර්ණ ටිකක්, විවිධ වර්ණ ටිකක් හඳුනාගනී. කනට ගන්න පුළුවන් වර්ණද ශබ්ද, ශබ්ද රූපයක්ද? ශබ්ද රූපයක්. හෙවත් ශබ්ද කියන කම්පනයක්. නාසිර දිවට ගයට, කයට, නාසිර දිවට මොකක් හරි ගන්ධයක්. අතට, හෙවත් කයට ස්පර්ශය. එහෙනම් ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් ওই පහෙන්ම අර තියෙන මේ වෙලාවේ මෙතන තියෙන මල්වාස්සක ওই පහෙන්ම හෝ ওই පහෙන් එහෙකින්වත් ඇසුරු කරන්න පුළුවන් වුණාද? එහෙනම් වෙන් කරගත්ත ඔය හිත කියන මේ වෙලාවේ මෙතන තියෙනවමයි කියලා එක ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයින් හෙවත් මම කරගන්න යන ලෝකය තුලේ මට මගේ කරගන්න පුළුවන් වුණාද? එහෙනම් මල්වාසික කියලා වෙන් වුණේ මොකද්ද? දැන් ලස්සන වුණේ, තියනවා වුණේ, වටිනවා වුණේ මොකද්ද? මල්වාස්සක. කොතන තියෙනද? මෙතන තියෙන. මෙතන තියෙන මල්වාස්සක ඔබ ඇසුරු කරන්න පටන් ගත්තට පස්සේ, හෙවත් පාවිච්චි කරන පටන් ගත්තට පස්සේ, හෙවත් ඒක ඇත්තටම මම මගේ කරගෙන ඒක තුල ජීවත් වෙන පටන් ගත්තට පස්සේ වර්ණ, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හම්බ වෙනවා මිසක් මල්වාස්සයක් හම්බුන්නේ නැහැනේ. එහෙනම් වෙන් වෙලා වෙන් කරගත් එක මේ බාහිර මෙතන ලෝකේ තියනවද? නමුත් මල්වාස් එකමයි නේද මේක? මල්වාස් එක කියන එක ප්‍රශ්නයක්ද? මල්වාස් එකක් කියලා දැන හඳුනගන්න එක ප්‍රශ්නයක්ද? නෑ. ප්‍රශ්නේ පටන් ගන්නේ වෙන්වීම මත නේද? මෙතනින්ද ප්‍රශ්නේ පටන් ගන්න. දැන් තියනවා නම් ඒක මගේ, මට, මම කැමති, මට ඕන, මගේ කරගන්න මොකක් හරි උනේ මේ ලෝකේ ඒක වෙන් කරගත් හින්දා නේද? එහෙනම් අර දැන හඳුනාගත්ත දේ ඇහැ රූපයයි ගැටලා මේ දැන හඳුනාගත්ත දේ ලෝකේ වෙන් කරන්න පුළුවන් දෙයක්ද? හෙවත් එහෙම දෙයක් මේ ලෝකෙන් වෙන් කරලා මට ගන්න පුළුවන්ද? එහෙනම් මේ ලෝකේ දේවල් වෙන් කරන්න පුළුවන්ද? එහෙනම් ඇත්තට මේ ලෝක දේවල් මේ වෙලාවේ තියෙනවද? නැත්තම් තියෙනවද? නැත්තම් තියෙනවා වගේ හැඟෙනවද? තියෙනවා වගේ හැඟෙන එකද ගැටලුව? තියෙන එකද ගැටලුව. තියෙනා වගේ හැඟෙන එක නවත්තන්න බෑ. ඒක තමා මේ හිතේ ස්වභාවය. හෙවත් මේ මොකක්ද කියලා දැන හඳුන්න එක නවත්තන්න බෑ. හැබැයි අවබෝධය තුල ප්‍රත්‍යක්ෂ වෙනවා මෙහෙම ඔය දැන හඳුන්න එක මෙතනවත් හිතකවත් තියෙන එකක් නෙමේ. හේතුම් පටිච්ච සම්බුතං. කොයි මොහොතේද? පච්චුප්පන්න මොහොතේ. ඕං ඕක තමයි ඇත්ත දකින්න ඕන කියලා කියන්නේ. සීලේ පටිච්චාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤත්ත භාවය. බේමේ හිතේ ඇත්ත දකින්න ඕන. ඇත්ත නොදකින තාක්කල් මේක තියනෝමයි, තියෙන එක ප්‍රිය මధుරයිමයි, ලස්සනයිමයි, මට ඕනමයි, මගේ ගෙන්නන්න ඕනමයි. අන්න ජීවිතේ පැක් කරලා පැකේජ් කරා. අර කිව්ව ගේටුවට ලක්ෂ රුපියල් 30000යි මාසෙකමාරයි තමයි පඩිය. ඒ කියන්නේ ඒක කරන්න එපා නෙමේ. පිනත් එක්ක ජීවත් වෙන්න. පින ඇත්ත කරගන්න හදන්න එපා. ඔය පිනට ලැබුණ දේවල් හෙවත් ඔය පිනට ඇසුරට එන දේවල් පින නිසා දැන හැදින ලෝකේ ඇත්තටම ඇසුරු කරන්න පුළුවන් ලෝකයක් නෙමෙයි. දැන් මේ උදාහරණෙන් ගන්නකෝ. මේ වගේ හැම දෙයක්ම දරුවා එනවා ඉස්සරහට. දරුවා එද්දිම පේනවා මේ මගේ පුතාමයි. පුතා කියලාත් හැඟෙනවා. දැන හැඳිනීමට එහා ගිය අයිතිත්වයක් එක්ක ලෝකයක් පැනවෙනවා මේ වෙලාවේ තියෙන. ආන්ගේ තියෙන ලෝකේ ඇවිල්ලා හොයන්න පොහොඳ හොයන්න පුළුවන්ද බලන්න. රූපං අත්තතෝ සමනුපස්සති. මේ හිතෙනවා මේ රූප තුල සත්තු ඉන්නවා, දේවල් තියෙනවා, රූපේ ඇත්ත. ඒකයි බුදුහාම දේශනා කරන්නේ, අසෘතවා පුතජ්ජනෝ රූපං අත්තං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. අසෘතවත් පුතජ්ජන ස්වභාවයට හෙවත් මේ හිතට හැම වෙලාවෙම මේ දැන හඳුනා ගැනීම අරමුණු වෙන්නේ. දැන හඳුනාගන්නේ ඇත්තර මොනවද? රූප. රූප. ඒ රූපව දන්නවා හය ආකාරය. මොනවද ඒ හය ආකාරය? රූප. රූප. ශබ්ද. රූප. ගන්ධ. රූප. ඒ වගේ නේද ඔක්කොම? රූප. රූපයක් තමයි මුලින්ම හඳුනාගන්නේ. එක්කෝ එක රූප රූපයක්, ශබ්ද රූපයක්, ගන්ධ රූපයක්, රස රූපයක්, ස්පර්ශ රූපයක්, නැත්නම් හිතට ආපු ධම්ම රූපයක්. ඒ හැම රූපයක්ම රූපයක්ද ශබ්දයක්ද? හෙවත් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්. ඒ රූපය මොකක්ද කියලා දැන හඳුනීම් ප්‍රශ්නයක්ද? දැන් මෙතන රූපයක් කියලාද හැඳින්ෙන්නේ මල් මල් බොකික කියලා හැඳින්ෙන්නේ? රූපයක්, මේක රූපයක් කියලා හැඳින්ෙන්නේ නැත්නම් මේක මල් වාස්සක් කියලා හැඳින්ෙන්නේ? මල් වාස්සක. ඒක ප්‍රශ්නයක්ද? නැහැ. රූප කියලා කියන්නේ රූප රූප හැඳින්නවා නෙමෙයි ඈ. ඒක තේරෙනව නේද? මෙතන තියෙනවා බෝඩ් එක කියලා එකක්. එතකොට දැන් හැඳින්ෙන්නේ වයිට් බෝඩ් එකක්. වයිට් බෝඩ් එක කියලා හැඳින්නවා. මල් වාස්සක හැඳින්නවා. මෙහෙම වෙන් වෙන් වෙලා දැන හඳුනා ගැනීම ප්‍රශ්නයක් තියෙනවද? ඒක නවත්තන්න පුළුවන්ද? බෑ බෑ. අරහත්ුණත් කියයි මේ මල් වාසයක් උනාස් කියයි මල් වාසයකක් කියලා කියයි පාල් බෝඩ් එකක් කියලා කියයි. හැබැයි උන්වහන්සේ කොයිලාවකවත් ඇත්ත වේද මෙතන හෝ මෙතන මේ දෙක තියෙනවා කියලා. එහෙම එකක් මෙතන වෙන්නේ නැහැනේ. මෙතන වෙන්නේ නැති එකක් අපි මෙතන හදලා මෙතනත් කියනවනේ තියෙනවා කියලා. මේ තියෙනේවත් එක නේද මේ දුක ලෝක ප්‍රශ්න හට අරන් තියෙන්නේ. මේ තියෙන එකේ ලස්සන තියෙන්නේ කොහෙද? මේකේ නං ඈ දැන් දැන්නේ කියන්නේ හිතේ කියලා නැත්තම් කියන්නේ ඒක මාර ලස්සනයිනේ. මේක නම් කැත ඇති. ආ ඒක මාර ලස්සනයිනේ. ඒක ලස්සනයි. මොකද්ද? ඒක ලස්සන මට පේනවා. පේන ලස්සන එතන තියෙනවා. මෙතනනම් ලස්සන මේකේ තියෙනවා. හිතේ තියෙන ලස්සන මෙතන තියෙනවා. මෙතන තියෙන ලස්සන හිතේ තියෙනවා. ඔක තමයි වෙන් වුණ ලෝකේ. හැබැයි ඇත්තටම ඔය ලෝකේ කිසිම ආයතනයකින් ඉන්ද්‍රිය අසුර කරන්න පුළුවන් එකක් නෙමෙයි. අසුරු කරන්න බැයි නම් ඕක වෙන් කරන්න බෑ. හැබැයි හේතු ගැළපුණාට පස්සේ දැන හැඳිනීම කෙනෙක් නවතින්නේ නැහැ. සබ්බම්පි දුක්ඛං. සියලුම දැන හඳුනා ගැනීම දුක්ඛ. කයක් ගොඩක් එකතුවක්. ඒකයි කියන්නේ. තා පොඩ්ඩක් මේක විග්‍රහ කරන්නම්. ඒකයි කියන්නේ රූප ස්කන්ධ. අහලා දෙනවද මේ වචනේ? රූපද රූපස්කන්ධද? වේදනාද වෙන ස්කන්ධද? මේවා එකේ ඒවල්ද නැත්නම් ගොඩවල්ද? ස්කන්ධ. මේ එකක් නෙමේ, මේක කයක්. මම මෙහෙම තව ටිකක් කියන්නම්. මේක තේරෙයිද දැන්? අද උදේ මේ අපේ ස්වාමීන් වහන්සේලා ධර්ම සාකච්ඡාවේ චාවිදී අදිලෝ අදුණ කාරණාවක් කෙනෙක් කියලා දාන්න. තේරු නැත්නම් ඇච්චර ගණන් ගන්න එපා. තේරේ තමයි අල්ල ගන්න පුළුවන් කට්ට. මේක මේ දකින්න එක. දැන් හිතන්නකෝ, ඔබට රෝස මලක් කියලා කියොත් එහෙම. ඔබට නෙමෙයි ඈ. රෝස මලක් කියලා කිව්වොත් එහෙම, දැක්ක ඔක්කොම මල් මතක් වෙනවද නැත්නම් ඔය මොකක් හරි එකක් මතක් වෙනවද? ස්කන්ධ කියන එක මේ කියන්නේ. හරි, මෙහෙම අහන්නම්කෝ. දැන් යමක් දැන හඳුනා ගැනීම ක්‍රියාත්මක වෙන්නම් අපි හොඳටම දන්නවනේ අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, ආහාරත් එක්ක නිබ්බත්ති වුණා රූප. හරිද? රූපය අපි කියමු එක රෝස මල කියලා. හරි, රෝස මල කියන එක අපි රෝස මලක් කියන එක අරමුණා. හැබැයි නාම ගොත්වල මල් කොච්චර දැක්කලා තියෙනවා? ඒ කියන්නේ ඔබ කොච්චර දැකලා තියෙනවද රෝස මල්? ඒ ඔක්කොම මතක් වෙනවද නැත්නම් ඔකෙන් එකක් මතක් වෙනවද? හිත හටගන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. අපි කිව්වා රූප ස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා සංකාර ස්කන්ධ. ස්කන්ධ කියන්නේ ගොඩවල්. අපි කියන්නේ ස්කන්ධයක් කියන්නේ ගොඩක්. රූප ගොඩක්, ශබ්ද ගොඩක්, වේදනා ගොඩක්, සංඥා සංකාර ගොඩක්. ඔවා කොහෙද පිටු තියෙන්නේ ඇත්තටම ගොඩව? දැන් රෝස මල් ටික වෙනම පැකේජ් එක ලොක් කරලා තියෙනවා. ඒක තමයි ලෝඩ් එකේ, රූප ලෝඩ් එක. ඊට පස්සේ තියෙනවා අරලියා ලෝඩ් එක. එහෙමද තියෙන්නේ? ඔවා කොහේ හරි තියෙනවද? දැන් නැත්තම් ඒ හේතු ගැළපෙද්දි අරමුණුනවද? දැන් හඳුනගන්න නේද? හරි. මේ ස්කන්ධවල ඇත්තරම තියෙන්නේ දත්ත ටික නේද? අපි කියන්නේ මතකයක් කියලා. නාම ගොත්ත. ඒකෙන් නේද දැන හඳු දැන් මේක බෝල්ට් එකකට දැන හඳුනාගන්නේ කොහොමද? හේතු ගැලපෙද්දි මේ අවිද්‍යාස්මනා කර්මත් එක්ක ආහාර වෙද්දි මේ මේ වගේ මේ නිබ්බත්ති උනේ මේ හතර නිසාද නැත්නම් මේවා ගොඩක් නිසාද? ගොඩක්. එක අවිද්‍යාවක් හින්දා මේ හඳුනාගත්තේ? නෑ නෑ. ඒ කියන්නේ මේ රූප කියන්නේ එකක්ද නැත්නම් ගොඩක්ද? ස්කන්ධ තියෙන්නේ. අපි දන්නේ කොහෙද තියෙන්නේ කියලා. නමුත් හේතු ටික ගැලපුණාට පස්සේ ඒකෙන් එකක් ඉස්මතු වෙලා දැන හැඳිනීම කියන එක වෙනවා. ස්කන්ධ. එහෙනම් මේ ස්කන්ධයන් සියල්ලක්ම අනිච්චයි. රූපං අනිච්චා. වේදනා අනිච්චා. සංඥා සංකාරා විඥාන අනිච්ඡන්ති. රූපේ අනිච්චයි නම් වේදන අනිච්චයි නම් මේ සියල්ලම අනිච්චයි නම් මේ හත හටගත්ත බෙන්න මේ මල් බොකී එක කියලා හටගත්ත සිත නිච්චද අනිච්චද? අනිච්චයි. හැබැයි මේ අනිච්චුන ක්‍රියාවලිය අවිද්‍යාව නිසා අපට වෙන් වෙන ලෝකේ ඇත්ත වෙනවා. ඔතනයි ප්‍රශ්නේ. ඇත්ත උන දෙයක් එක්ක තමයි හැම වෙලාවෙම හෙවත් වෙන් උන එකක් එක්ක තමයි හැම වෙලාවෙම හිත ඇසුරට යන්නේ. එහෙනම් අபிසංකාර කර කර උත්සාහ කරන්නේ ඇසුරු කරන්න පුළුවන් ලෝකයක් හදන්නද? ඇත්තටම ඇසුරු කරන්න බැරි දෙයක්ද? ඇසුරු කරන්න බෑ. ඒකයි තෘප්තිමත් වෙන්නේ නැත්තේ. මල්වාස් කොච්චර හම්බුනොද්ද මැරෙද්දි මල්වාස් සම්බන්ධව තෘප්තිමත් වෙන්නේ? කෑම කොච්චර කෑවොද්ද අන්තිම මොහොත කෑම සම්බන්ධයෙන් තෘප්තිමත් වෙන්නේ? දොළ දුක කියන එක, ඔය රූප දුක, වේදනා දුක, ඔය ඔක්කොම දුක් ටිකක් තියෙනව නේද? දකින්න, අහන්න, දකින්න, දැන හඳුනා ගන්න. ඔව කොච්චරක් දැන හඳුනා ගත්තොත් ඇති වෙනවද? ඈ? ඒ කියන්නේ ලස්සන නම් කොච්චර බැලුවොත් ඇති වෙන්නේ? මේ ලෝකේ යන ක්‍රියාවලිය ඇතුලේ ලස්සන කොච්චර දැක්කොත් ඇද්ද? රස කොච්චර ගත්තොත් ඇද්ද? මේ ප්‍රියමధుර දේවල් කොච්චර ඇසුරු කරොත් ඇති වෙනවද? ප්‍රියමధుර දේවල් කොච්චර ඇසුරු කරොත් ඇති වෙනවද? ඇති වෙන්නේ නැහැ නේද? ඇයි ඒ? ඇසුරු කරන්න බෑ. ඇසුරු කරා නම් එකපාරයි දෙපාරක් ඉතුරු වෙන්නේ නැහැ ඇසුරු කරන්න. මොකද එහෙනම් ඇති. එහෙනම් මේ ඌනතාවයේ පිරෙන්නේ නැත්තේ ඇයි ඒ? ඇසුරු කරන්න හදන ලෝකේ, අபிසංකාර කරලා හදන්න හදන ලෝකේ ඇත්තටම තියෙන එකක් නෙමෙයි. වෙන් කරගන්න හදන ලෝකේ වෙන් කරගන්න ඇත්තටම බෑ. එහෙනම් ඒක වෙන් කරගන්නවත් බැයි නම් කොහේ ඇසුරු කරන්නද පින්වතුනි? ඇසුරු කරන්න බැරි වුණාට, වෙන් කරන්න බැරි වුණාට තමන්ට ඒ දේවල් දැන හඳුනා ගැනීම වෙන්නේ නැද්ද? වෙනවා. බුදුහාමුදුරුවෝ එකයි මේ ලෝකෙට ප්‍රශ්නයක් කියලා කිව්වේ නැහැ. කෙනෙක් පොහොසත් වුණා කියන එක ප්‍රශ්නෙකුත් නැහැ. දුප්පත්ම වුණා කියන එක ප්‍රශ්නෙකුත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ බෙන් මේ සත්‍ය වූ ලෝකෙට. ඒක ප්‍රශ්නේ තියෙන ලෝකෙට. අවිද්‍යා සහගත ලෝකෙට ඒක ප්‍රශ්නයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ ලෝකෙට ওই දෙකම එකයි. කෙනෙක් පොහොසත් වෙලා ඉන්නවා. එයාට ප්‍රශංසා කරෙත් නැහැ. කෙනෙක් දුප්පත් වෙලා ඉන්නවා. එයාට ගැරහෙව්වෙත් නැහැ. ඔය දෙකේම හිත හැටගන්නේ ඒවත් දැන හැඳිනීම කියන වෙන්නේ එක විදිහකට. එහෙනම් අවබෝධය කියන තැනට, හෙවත් මේ ලෝකේ ඇත්ත දකින්න ඕන කියන තැනට තමන්ගේ තියෙන නොතියෙන බව හෝ තමන්ට දේවල් ගොඩාක් තියෙන එක හෝ සීමිත ප්‍රමාණයක් තියෙන එක ප්‍රශ්නයක්ද? නෑ. ප්‍රශ්නේ ඔය දෙක තුලම වෙන එකම එක දෙයක් තියෙනවා එකම සංසිද්ධියක් තියෙනවා මෙන්න මේ ඇත්තරම හිතේ ඇත්ත දන්නේ ඒකයි ප්‍රශ්නේ ඒ නිසා හැම වෙලාවෙම මේ ලෝකේ හිතක් 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 ගානේ වෙන් වෙලා එක්කෝ මේ ලෝකේ තියෙනවා නැත්තම් තිබ්බා නැත්තම් තියෙන්න තියෙනවා ඒක තමයි මගේ ඇසුරු කරන බලාපොරොත්තු වෙන ලෝකේ ඕකත් එක්ක තමයි ওই ඊගෝ ගැදිලා තියෙන්නේ එහෙනම් ඔගේ ලොකුම එක තියෙන්නේ මමත් එක්ක වෙන් කරගත් දේවල් නැති වෙයි යද්දී ඊගෝ එක නැති වුණාද එහෙම නැත්තම් ඊගෝ එක දැන් වෙන් කරගත් දේවල් කියන්නේ දැන් තමන්ගේ කියලා තියෙන දේවල් නැති වෙනවා ඒ කියන්නේ දැන් ඒකත් එක්ක යාර මම නැති වෙනවද නෑ ඒ කියන්නේ දැන් තමන්ට ගොඩාක් දේවල් තිබ්බා දැන් ඒව නැති වෙනවා අන්තිමට මං විතරක් ඉතුරුනවා දැන් ඊගෝ එක පවතින ඊගෝ එක තියෙක පවත්ත ගන්නම් දැන් තමන්ට ගොඩාක් දේවල් දැන් තමන්ට තියෙන්න එපයි දැන් ඒ තිබ්බ ටික නෑ හැබැයි මම ඉන්නවා හැබැයි දුක ඉවරද නෑ අර ඔබට මතක ඇති ඊගෝ එක කියන්නේ කොහොමද මම වෙන ඇදිලාවකෙන්ද කියන්නම් ඉස්සර මතකද ඔය අප්‍රිකාවේ හිටිය ලීඩර් කෙනෙක් ගඩාෆි කියලා මතකද එයා මැරුණ විදියේ දවසවල සදාම් හුසෙයින් කියලා නායකයෙක් හිටියේ මේ ලෝකෙට ලොකු නායකනේ කාලේ අන්තිර මතකද ඒ කට්ටිය සතුරු වේවා මිතුරු වේවා කවුරු හරි රාජතාන්ත්‍රික ප්‍රශ්න මත ඒව වැඩක් නැහැ නමුත් ඒ ජීවිත කොච්චර මේ ලෝකය පාලනය කරපු දේවල්ද අන්තිම අපේ රටේ ප්‍රශ්නයක් වුණේ නේද යුද්ධයක් කරපු කෙනෙක් හිටියේ ඒ කට්ටිය අන්තිම මරණාසන්න මොහොත වෙද්දී එකම එක දෙයක් ඈදුවනේ ජීවිතය කියන එක. ඒකනේ බලාපොරොත්තු ඒකනේ හැංගිලා හිටියේ. ඒකනේ හැංගෙන්න හැදුවේ. හැබැයි ඒ හැංගෙන තැනදී ඒ ජීවිතයේ අයදින තැනදී ඒ කට්ටින් වටා තිබ්බ හැම දෙයක්ම තමන්ගේ මේ තමන්ගේ කය ඇරුණාම අනිත් හැම සම්පතක්ම අහිමුණා නේද? එහෙනම් ඒ කට්ටිය මේ චරිතයක් විවේචනය කරනවා දූෂණය මේ කරනවා නෙමෙයි මම මේ කතාවක් විස්තර කරන්නේ මේ ස්වභාවය මේ හිතේ ස්වභාවය මිසක් පුද්ගල ස්වභාවයක් නෙමෙයි ඇත්තටම හිතක ස්වභාවය හිතක් ඒ හිත දූෂණය වුණාම නේද පුද්ගලෙක් හැදිලා මම හැදිලා ලෝකෙ හැදෙන්නේ මිසක් ඒ කාටවත් අගෞරව කරනවා නෙමෙයි එතකොට බලන්න කෙනෙකුට තැනක් හැදෙන්නේ එයාගේ ඊගෝ එක කියන එක පවතින තමා වටා තියෙන දේවල් එක්ක නේද ඒක නේද ඒක නේද එයාට පවතින හොඳට සැරට තියෙන දේ ඈ මාණින් ඉන්නනම් හිඟන්නට පුළුවන්ද? පුළුවන්. නමුත් මගේ අර මට්ටමට ඉන්න පුළුවන්ද? බෑනේ. දැන් එහෙම හිටපු කට්ටිය එක දවසෙන් දෙකෙන් මාසෙන් දෙකෙන් ඇඳි වතට සීමා වෙලා බංකරයක් ඇතුළට හිර වෙද්දී මුකුත්ම නෑ නේද? එහෙනම් ඊගෝ එක හෙවත් මේ මම කියන එක ලොකුවට පවත්වා ගන්න හොඳට වෙන් කරගන්න තිබ්බ සියල්ල අහිමි නේද? හැබැයි සියල්ල අහිමි වුණාට තමන් අහිමිද? නෑ. ඒ කියන්නේ එයා මම කරගත්ත මට කරගත්ත දේවල් එයාගේ ලෝකෙන් අයින් වුණා කියලා එයාට දුක අයින් වෙලාද? නෑ. හොඳටම දුකයි. ඒ දුක අර දේවල් අහිමි වුණේ හින්දාද? නැත්නම් තම ජාතිය දෙන හින්දාද? ජාතිය දෙන හින්දා. හැබැයි ලෝකයා කියන්නේ ඇයි දුක කියලා? අර දේවල් අහිමි වුණේ හින්දා. හිමි අහිමි මත දුක සැප වෙනස් වෙන්නේ නැහැ. දුක සැප කියන එක තීරණය වෙන්නේ ජාතියත් එක්ක. ජාති හැදෙනවා නම් ඒ හිත හැම හිතක්ම දුකටයි තියෙන්නේ. විඳින විඳවන එක වෙනසක් ඇති. හැබැයි හැදෙන දුක වෙනසක් තියනවද? නැහැ. බලන්න මේ ජීවිත අන්තිම නැති වුණ විදිය. හැබැයි එහෙම වුණා කියලා එයාගේ දුක අඩු වුණාද? හරිනම් අඩු වෙන්නේ මොකද? ගොඩාක් දේවල් තියෙද්දි නම් ඊගෝ එකක් තියන දුක් විඳින්නේ. එහෙනම් ඒක නැති වෙද්දි ඇතුල යන්න එපා. එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. එහෙනම් ලොකුම ඊගෝ එක මොකද්ද? මම හේවත්. ජාති. හේවත් ඉන්නවා කියන ස්වභාවය. පවතිනවා ඉන්නවා හැබැයි ඒ හැම එකක්ම සම්බූතයි ඒ හැම එකක්ම සම්බූතය හේතුම් පටිච්ච සම්බූත මේ වෙලায় දැන හඳුනා ගැනීම සම්බූතයක් මේ එක සම්බූතයක් මේ තව සම්බූතයක් මේ තව සම්බූතයක් මේ සව සම්බූතයක් ඔය ඉඳන්ගෙන තව සම්බූතයක් හැබැයි ඔය ඕවා ඔක්කොම අපට ලින්ක් වෙලා එකට යා වෙලා තියෙන්නේ හැබැයි ඔය ඒවා එකක් එකක් ගානේ වෙන වෙනම වෙන දැන හඳිනේ ඇත්තටම හිතේ ආයුෂ කොච්චරද පිංගුදනි ඇත්තටම හිතේ ආයුෂ කොච්චරද එක හිතයි මට ආයුෂ කොච්චරද මට වයස කොච්චරද ඔය මට වයස කියලා කියවේ කයට වයසද හිත කයට වයසද හිතට වයසද කයට වයස ඇත්තටම හිතව හිතට වයස කීයද පච්චුප්පන්නයි හොඳට බලන්න පිඟුතුනි වෙන්නේ ලෝකේ ඇසුරු කරන්න බෑ ඇසුරු කරන්න බැයි නම් එහෙම ලෝකයක් ඇත්තටම නෑ නමුත් තියනා වගේ හැඟෙනවා ඒකයි සබ්බම්පි දුක්ඛ ඒකයි භාග්‍යතුන් වහන්සේ වඩිද්දී රාහුල කුමාරය එනවා පේනවා පුතා බවක් දන්නවා දැන හැදින්නේ නැද්ද දැන් ආ මේ කවුද මේ භද්‍රද එහෙම අහනවද නෑ නෑ ඔයා කවුද පුතේ එහෙම අහවද නෑ සුකාතේ සමන ඡායා කියලා ඇඟිල්ල එල්ලෙද්දි එක ගියානේ. ඒව හරි ආශ්චර්ය සිදුවීම්. දන්නේ නැද්ද පුතා කියලා අවුරුදු 7කින් නේ දැක්කේ. දැන් ඔබ රට ගිහින් එන අවුරුදු 7කින්. දැන් සමහර කට්ටිය මල් තියාගෙන කෑම හදාගෙන නේද? මල් තියාගෙන කෑම හදාගෙන එයාපෝට් එකේදී වෙනම රෙකෝඩින් ටීම් එකකුත් තියාගන්නවා අයියේ. ටග් ගාලා එක අප්ලෝඩ් කරගන්න කොහෙද Facebook හරි Instagram හරි අයියේ. අපි හරි සතුටින් ඉන්නේ පව් පින්වතුනේ. දැන් ගොඩ කාලයකට පස්සේ පුතා මහත්තයා එනවා. දැන් පුතා ඉන්නවා. අම්මා දැන් ඉන්නවා කැමරාව තියාගෙන. අයියේ ලයිව් එක්ක දාන්න නැදඳන. පුතා ඉතින් අර පොඩි එකට ඉතින් තාත්තිය කියලා දුවන් යනවා. දැන් ඕක දානවා. දාපම අර කටි දෙනවා. මෙහෙම තමයි. ඕතන් දෘෂ්ටි දෘෂ්ටි හැදෙන විදිය ඇත්තටම සතුටින් ඉන්න එක පෙන්වන්නවද පිංගුතුනේ සතුරු නෑ සතුටි වගේ පෙන්වන්න හදනවා හදනවා හදන එක තමයි අபிසංකාරයේ ප්‍රතිඵලය හදන්න හදනවා හැදෙන්නේ හදන්න හදනවා ඔය ඉස්සර මට මතකයි සමහර කට්ටිය කියනවා නිමාඩු ගිහින් එද්දි එහෙම නැත්නම් කාලෙකින් ගෙදරෙද්දි පළවෙනි දේ හැදුන පළවෙනි දවසේ හැදුන වගේ දෙවෙනි දවස දෙන්නේ තුන්වෙනි දවස හතරවෙනි දවස පස්වෙනි දවස දැන් ඇවිල්ලා මාසෙයි දැන් කොහොමද හැදෙන විදිය දැන් තමයි රෙකෝඩින් එක යන්නේ අනිත් කට්ටිය බලනවා දැන් ඇවිල්ලා මාසෙයි දැන් ගෙදර යනවා වෙනම හැදිල්ලක් අරක බලන්නේ වෙන විදිහ හදා ගන්නවා උංගුං රැවටෙනවා පිංගුතිනි අපි ඔක්කොම රැවටිලා දැන් ඇවිල්ලා මාසෙකට පස්සේ දෝ වීඩියෝ එක කරු බලන අරුන් දෙන්න එක්ක ඩිවෝස්ල් නැත අරුන් දෙන්න ගහ ගන්නවා දැන් ගෙදර අර වීඩියෝ එක දැන් උන්ට පච්චුප්පන්නයිනේ දැන් ඒලා බලනවා එන අම්මා මමත් කවුරු රට ගිහින් එද්දි මේ වගේ මල් බුකියක් අරන් ඉන්න ඕනේ උඩ පැනලා නගින්න ඕනේ ඇඟට ඒක වීඩියෝ කරගන්න ඒක දාන්න ඕනේ පින්වතුනි පිරිච්ච නැති හිත් පව් කියන්න නෙමේ තියෙන්නේ ඉතින් අසරණයි හැමෝම දැන් ඔය දින ඒව කරන්නේ නැද්ද ඔය මට මතකයි ඒක එක සැරයක් අපි දන්නේ නැවුවා ඔහොම එයාපෝට් එක ගිහලා අපිත් ගියා අරන් යන්න ඇත්ත මල්ලුනේ මම අරන් ගියා මේ ප්ලාස්ටික් මල් ටික එහෙම අරන් යන්නේ නැහැ දෘෂ්ටි නැහැ ඉතින් දැක්කට පස්සේ හිතෙනවා එහෙම කරන්න කියලා. එයාපෝට් එකේ බැනුම් කෝටියයි. එයාපෝට් එකට යන්න එන මිනිස්සු ගේන්න නේද? එයාපෝට් එකට යන්න ඕනේ අයියේ. එනේ මොකා හරි ගෙදරට ගේන්න ඕනේ ට්‍රාන්ස්පෝර්ට් එක දෙන්න එපැයි. හරිනම් බඩගිනිද කියලා කෑමට ගන්න දෙන්න ඕනේ නෑ ඊගෝ පිංගදුනේ ඒකයි කියන්නේ දෘෂ්ටි ඒ හැම තැනකම තියෙන ප්‍රශ්න ඒකයි හැද හිතනවා සතුටින් ඉන්න හදනවා හැම වෙලාවෙම හැබැයි ඉඳලා නෑ ඉන්න බැරි අයියේ මේක වෙන් කරගන්න බෑ ඒනුවෙන් අනන්ත දේවල් කරනවා දැන් කරලත්ම දිග පෙන්වන්න ඕන ඒකයි හරි අසරණයි පෙර මිනිස්සු පුදුම අසරණයි උත්තර නැත්තම් දන්න දේ කරන්න වෙනවා එච්චරයි ඉතින් වෙන මොනවා කරන්න දන්න දේ කරන්න තියෙන්නේ ඒ නිසා හැම වෙලාවෙම තේරුම් ගන්න දැන හඳුනා ගන්න ලෝකේ වෙන් කරන්න බැරි බව වෙන් කරන්න හැදුවට හැබැයි හැම එකක්ම දැනගන්නවා හඳුනගන්නවා මේ හිත හටගත් යන්නේකට හිත හටගන්නේකට දැනගන්න හඳුනගන්න හිතක් ගන්න හැබැයි දැන හඳුනගත්ත හැම එකක්ම අපට තියෙනවමයි තියෙන දේ පේනවමයි පේන දේ තියෙනවමයි ඔතන තමයි අපි ඉන්නේ එහෙනම් ඒක තමයි දැන් මම මගේ කරගන්න හදන්නේ ඕකත් එක තමයි ගිනි හට අරන් තියෙන්නේ ඇත්තටම ගිනි ගන්න ඕන දෙයක් හින්දා නෙමෙයි ඔය ගිනි ගන්නෙ හදාගෙන ගිනි තියාගෙන පිටින් නිදහස් වෙන්න ඕන මේ කිසි දෙයක් ඇසුරු කරන්න සුදුසු දේවල් නෙමෙයි භාග්‍යතුන් වහන්සේ කිව්වේ නෑ රූප බලන්න එපා කියලා උන්වහන්සේ කිව්වේ නෑ ශබ්ද අහන්න එපා කියලා ගන්ධ රස විඳින්න එපා කියලා කිව්වේ නෑ මේ ලෝකේ ඇසුරු කරන්න එපා කියලා කිව්වේ නෑ උන්වහන්සේ කිව්වා ඇසුරු කරන්න බැරි බව දැනගෙන ඇසුරු කරන්න. හේතුව විපාකයට මස්ලේ කයක් එක්ක හිත හටගන්න පරිසරයක් ආවනම් රූප පෙනෙන එක නවත්තන්න බෑ. ශබ්ද ඇහෙන එක ගන්ධ රස වෙන එක නවත්තන්න බෑ. ඒ ඇසුරු වෙන එක නවතින්නේ නෑ. හැබැයි ඇසුරු වෙන එක ඇසුරු කරන්න බැරි බව දැනගෙන ජීවත් වෙන්න ආන් එතකොට ආන් ඒ ඇසුරු වෙන එක හෙවත් ඒ දැන හැඳින එක තමයි දුක පිණිස පවතින්නේ. සබ්බේ ධම්මා නාලං අබිනිවේසා ඒ හිතට රින් ගන්නෑ හිත ඇතුළේ ගින් ගැට ගැහෙන්නේ හිත ඇත්ත කරගන්නෑ හැබැයි අපට මේ හිතට හිතෙන එක හෙවත් මේ දැන හඳුනා ගැනීම ඇත්තමයි ඒක මේ ලෝකේ තියෙනවමයි ඒක වෙන් වෙච්චම එකක් ඒ වෙන් වෙච්ච දේවල් සම්බන්ධයෙන් තමයි හැම වෙලාවෙම සැප දුක් කියන එක හටගන්නේ කොට ඉතින් ඊගෝයි කියලා කියන්නේ රිදෙන්නේ ඇයියේ මගේ දෙයකට මොනවා හරි වුණොත් මම හෝ මගේ දෙයකට වුණොත් රිදෙනවා කාටද මට මගේ දෙයක් කියන්නේ එක්ක තියෙන එකක් නැත්තම් තියාගන්න බලාපොරොත්තු වෙන එකක් ඒකට මොනවා හරි වෙනවා කියලා හිතන්නේ කෙනෙක් බයිනවා මට බැන්නා කෝ මම හොයන්න පුළුවන් දෙයක් මේක හැම එකක්ම හම්බෙනවා මම කියන එක හම්බෙන්නේ නැහැ නමුත් හැම එකක්ම නැතත් හැමෝටම මම කියන එක ජීවත් වෙනවා මම කියන එක තියෙනවා හෙවත් ಜಾති හැදෙනවා පින්තුනේ මේක පුදුමාකාර මායාවක් ඒකයි මිස් සම්භූතයෙන් මිදෙන්න බෑ ඇස රූප කන ශබ්ද නාස ගන්ධ දිව රස කය පහස මන ධම්ම ඔවගේ නිදහස් වෙන්න බෑ පිරිනිවන් පාන තාක්කල් නිදහස් වෙන්න බැරුණාට ඔය ඇත්තටම හැදෙන්නේ හිත බව දන්න ඕන ඔය ඇත්තටම තියෙන දැන හැදිනීමක් කෙනෙක් දන්න ඕන දුක කියන එක හටගන්නේ සසර පැවැත්මට හේතු වෙන්නේ එහෙම වුණානම් රාග දේශ මොහ වෙන්නේ රාග දේශ මොහ තමයි ජාතිය පෝෂණය කරන්නේ ඒකයි රාගක්කයෝ නිබ්බාණං ද්වේෂක්කයෝ නිබ්බාණං මෝහක්කයෝ නිබ්බාණං කියලා කියන්නේ මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාණයන්ගේ අනිච්ච වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ අනත්ත වශයෙන් අපි මේක දකින්න උත්සාහ කරද්දී හිත රාග දේශ මොහ වෙන්නේ රාග දේශ මොහ වෙන්නේ හැම වෙලාවෙම එක්කෝ ඇලෙන්නේ නැත්තම් ගැටෙන්නේ නැත්තම් මුලා වෙන්නේ හැම වෙලාවෙම මේ ලෝකේ තියෙන දේවල් එක්ක මම හරි එකට කැමති එක තියෙන එකක් ලෝකේ දෙයක් තියෙන දේවල් එක්ක තමයි වෙන්නේ වෙන් වුණ දේවල් එක්ක වෙන්නේ. එන රාග, දේශ, මෝහ වෙන්නේ වෙන්වීමත් එක්ක. වෙන් කරන්න බැරි බව මේක දකින්න 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 හිතට පුරුදු කරන්න පුරුදු කරන්න පුරුදු කරන්න සතිපට්ඨාණය තුල හිත පිහිටවන්න 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 මෙන්න මේ දැන හැඳිනීම තුල එන පීඩාව අඩු වෙන්න පටන් ගන්නවා. දුරු වෙන්න කලින් අඩු වෙන්න පටන් ගන්නවා. දැන් පීඩයි. ඇයි ඒ? මේ මල් එක හරි ලස්සනයි. මමත් ගන්න ඕන. මල් එකක් තියෙනවා මම දැක්කා. ඒක මට ඕන. දැන් පටන් ගත්තා. තියවන තියෙනවා නම් ගන්න ඕන නම් වෙන් වුණා නම් දැන් පීඩාව හටගත්තා. හැබැයි ඒ හැම එකක්ම දැන හැඳිනීම කියන තැන නම් තියෙන්නේ. පීඩාව ඇති වෙන්න හේතු නැහැ. හැබැයි දැන හැඳිනීමට හේතු තියෙනවා. මොකද හිත හට ගන්න ඕනේ. හිත හට ගන්න හේතු තියෙනවා කියලා කියන්නේ දැන හැඳිනෙනවා. දැන හැඳිනෙන හේතු තියෙනවා. හැබැයි දුක හැදෙන්න හේතු නැහැ. දැන හැඳිනීම ඇත්ත වුණා කියන්නේ දුක හැදෙන්නේ. දුක කියන්නේ ලෝකේ තියෙනවා. වෙන් වෙලා ඇත්ත වෙලා ඒක තමයි ඇසුරට හොයන්නේ. ඒක තමයි හඹාගෙන යන්නේ. ඒක තමයි ළඟින් ගෙනත් තියාගන්නේ. ඒක තමයි ගොඩනගලා තියාගන්නේ. ඔය ගොඩනගන දේවල්, ලං කරගන්න දේවල්, ඇසුරු කරන දේවල් කවදාවත් චිත්ත මාත්‍රයක්වත් ඇසුරු කරලා නැහැ පිඟුතුනි. ඇසුරු කරනවා වගේ හැඟෙනවා. තියනවා වගේ හැඟෙනවා. තියනවා කියලා හැඟෙන එක නවතින්නේ නැහැ. හැබැයි තියනවා කියලා හැඟෙන එක ඇත්ත නෙමෙයි. හැඟෙන එක හේවත් දැන හැඳිනීම, හේවත් සම්බූත වෙන එක. හේතුම් පටිච්ච සම්බූතං ගැළපිලා බැඳිලා මේ හේතු ගැළපිලා බැඳිලා හඳුනා ගැනීම කියන එක නවතින්නේ නැහැ. මොකක් හරි හැඳිනනවා. හැබැයි ඒ හැඳිනුන එක ලෝකෙ තියෙනවා කියලා ඇත්තුන ගමන් හට ගන්නවා ගිනි. එහෙනම් දැන හැඳිනීමට එහාට ගිය ගමන් හට ගන්න ගින්න. ඒක වෙන්වීම මත තියෙන එකක්. එහෙනම් මේ රූපස්කන්ධ ස්කන්ධ තියෙන්නේ. මේවා අනිච්චයි. අනිච්චයි කියන්නේ විද්‍යාමාන ස්වභාවයෙන් යුක්තයි. හිතක් 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 ගන්න දැන හැදින ස්වභාවයෙන් යුක්තයි. අනිච්චයි සම්බූතයි. ගැළපිල බැඳිලා හදාගත්තනේ මේ හැදුනා. හදා ගන්න පුළුවන් නම් ඊළඟ තප්පරේ ඊළඟ විනාඩියේ හිතන එක දැන් අපි දැනගන්න එපැයි. අපට මේ ලෝකෙ දෙයක් හදන්න පුළුවන් නම් මේ මොහොත අපි දැනගන්න එපා. දන්නේ නැනේ. හැදි හැදි යනවා. හේතු ගැළපෙන ගැළපෙන විදියට හැදෙනවා. හැදෙන හැදෙන එක අපට ඇත්ත වී යනවා. හදනවනේ මේ හැදෙනවා. ඔය හැදෙන එකේ ඇත්ත දකින්න තමයි මග වඩනවා කියලා කියන්නේ. මේක කරන්න නෙමේ තියෙන්නේ දකින්න. චිත්තම් පඤ්ඤත්ත භාවයං. මේ හිත ප්‍රඥාවෙන් දකින්න ඕන. ඒකට බුදුරජාණන් වහන්සේගේ දෘෂ්ටි අවශ්‍යයි. මේ ලෝකෙ සත් කියලා වෙන් කරන්න බෑ කියන එක අවබෝධලා තියෙන්න ඕන. ඒකයි කීවේ. දිට්ඨාව දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා. සත්‍ය දන්නේ නැත්නම් ඉස්සරට යන්න බෑ. දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. දෘෂ්ටියෙන් ඇත්ත දැකලා තියෙන්න ඕන. එහෙම වුණොත් තමයි ඒ අනුව මේ මාර්ගයේ ආර්ය මාර්ගේ යන්න පුළුවන් වෙන්නේ. දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. කාමයේසු වෙන එක කියලා තියෙනවා. ඒකයි. එහෙනම් හැම වෙලාවෙම තියෙන දෘෂ්ටියක්. ධම කියන්නේ දෘෂ්ටියක්. මේ ලෝකෙ පිළිබඳ ඇත්ත දෘෂ්ටිය සත්‍ය. ඉතින් ඒ නිසා ඔය හැම හිතකටම මේ සත්‍ය යථාර්ථය ඒකාන්තෙම වැටහෙන දවසක් බවට අද්දිනේපත් වේවා කියලා අපි අදෝතින් ආශිර්වාද කරනවා. පවතුන හැම දිනාටම තෙරුවන් සරණයි. නිබ්බාන පරම සුඛයෙන්ම සුඛිත වෙත්වා. සූපත් වේවා. තෙරුවන් සරණයි.